තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
කොහොමද අපිට කාලෙකින් කතා කරන්න බැරි වුණා මේ එකමට බැලුවේ කවුද ඉන්නේ කියලා.
හොඳයි හොඳයි වට පහන් කන
නෑ මම ඒක සෙලෙක්ට් කරන්න යන්න ඕනේ. සාම මම ඒකට කෝල් කෙරුවේ නෑ. මම ඒක කරන්න මම ලියලා තියෙනවා උඹලන්ට ඕන
කරලා. ඔව් මනසේ මාය පොත ගත්තනේ නේද?
ඔව් මනසේ මාය කියන අර පහන් කනුව දේශනයි නිවන නිවීමයි අසන්තකයි.
ඔව් මනසේ මායාව මම බැලුවේ මේ ටොරොන්ටෝ පන්සලේ අර මේ සිල් ගන්න එනවා කට්ටියක් පොඩ්ඩක් දීලා පිටුවක් දෙයක් හරි ඩිස්කස් කරන්න පුළුවන්ද කියලා හිතාගෙන තව මම ඔය පොත්තිය ගෙන ගන්න කල්පනා කරේ. මේ බලමු උත්සාහයක් දාලා. තේරුම් සරණයි.
මම නම් නිවනේ නිවීම නොයි පටිච්ච සමුප්පාදයයි ඒ පොත්ටික ඔක්කොම ගෙන්න ගත්තා. නැමෙත පොත් දෙකක් විතර කියෙව්වා. කොහොමත් මම ඒ ධර්ම ටික සේරම ඒ 33යි පටිච්ච සමුප්පාදයම ටික දෙසරයක් විතර ඇහුවා. මේ හරියට වටිනවා. හරියටම වටිනවා.
ආ ඔයවා තේරුම් ගන්න පුළුවන් නම් ලොකු දෙයක්.
තේරුම් ගන්නවයි කියන එක මම සමහරවිට කල්පනා කරනවා. මගේ තියෙන දැනුම අනුවනේ මම තේරුම් ගන්නවා කියන්නේ. එතකොට එහෙම වුණා, එහෙම ගත්තට අදත්පට මේ හරි ලස්සන අවබෝධයක් ආවා. මේ කටුකුණු දෙහාඳුරන්ට ඒක අර කියනවනේ මේ මම පැනලා කියන්නම්. මේ මම ඉතින් අද ටිකක් වත්තේ ටිකක් වැඩ ටිකක් කරා කරනකොට මේ මට ඉතින් හරි මහන්සි වුණ දැන් ඉච්චර කරේ නැතුවට ඉතින් මට සංසාරේ එපා වෙන තරමටම මගේම මමම දාගත්ත වැඩ ටික නිසා මට ඉතින් මොන හරිම මහ එපාම වුණා එපාම වුණා. ඊට පස්සේදී මම ආව ගෙට ආවහම මගේ හස්බන් මට බොන්න ටිකක් දුන්න දැකලා මගේ මූණ. ඊට පස්සේ මම ඒක බීලා ඊට පස්සේදී අර ගතිය ගියා. ගියාට පස්සේ ඔන්න තව ටිකක් කළා. ඉතින් අපි ඔන්න දවල්ට කෑමක් කෑවා. දැන් අර ඒ එකක්වත් නැහැ. මොකක්වත් නැහැ. දැන් මම ආයෙම හොඳ හිතින් ඉන්නවා. එතකොට ඒ හොඳ හිතින් කියන්නේ දැන් ඉතවට මම ඉතින් අර ජනේලෙන් මට පේනවා එළිය අගේට මේ ලොකු වින්ඩෝ එකක් තියෙනවා මහපාර තුම්මං හන්දිය. ඉතින් එහෙම බලාගෙන ඉන්නකොට මට අර හාමුදුරුවෝ කියපු මෙන්න මේ ටික ඒ තමන්ට මම දකින්නේ එක්ස්ට්‍රීම් වලින් තත්ව දෙහෙකට පත් වුණාම තමයි මේ පොතේ වටිනාකම පේන්නේ. ඉතින් ඒ හාමුදුරුවෝ කියනවා ලස්සනට බුදුරජාණන් වහන්සේ කියනවා මේ සිත කියන එක හරි විසිතුරුයි. එතකොට මේ චිත්තය කියන්නේ ෆිල්ම් එකක් දකින්න වගේ ඒ කාලේ චලන චිත්‍රයක් දැක්ක වගේ කියලා සතුන් විතර ලස්සන සතුන් විතර ලස්සන දෙයක් ලෝකේ බුදුහාමුදුරුවෝ කියනවා දැකලා නැහැ කියලා. ඉතින් මම කල්පනා කරනවා මේක චිත්‍රයක් වෙන්නේ කොහොමද කියලා. පසුගිය දවස් ටිකේ ඒක කියවලා හොඳට මම අහගෙන ඉන්නවා. දැන් මට වාඩි වෙලා මෙහෙම බලනකොට මටම එතකොට හිනා යනවා. ඇයි කියන්නේ? දැන් ඇත්තනේ මම මේ චිත්‍රපටියක් නේ බල බල ඉන්නේ. ඒ කියන්නේ ඔන්න මට ඒක මම ඒක දැක්කා. ඒක මොකද දැන් පැයකට කලින් මට හොඳටම එපාම වෙලා ඊගාවට මට තිබුණු සිතුවිලි දර්ශනය සම්පූර්ණයෙන්ම වෙනස්. ඊළඟට දැන් මම පොඩි දෙයක් ඇටෙන්ෂන් එක ලැබුණාම ඔන්න අරේ ගතිය වෙනස් වෙලා වෙන ගතියකට ආවා. දැන් ඊළඟට දැන් කැමත්තල හොඳට දැන් සම්පත්ව ඉන්නකොට ඔන්න චිත්‍රපටයක් බලන්න වගේ එක එක සීනරිස් එක එක විසිතුරු දර්ශන හරි ලස්සන එක විසිතුරු ලස්සන දර්ශන ටික මගේ සිත විසින් මට මවල පෙන්නනවා. එතකොට මං හිතන්නේ ඒක මට මේක දිගට දැකගෙන යන්න පුළුවන් නම් මේ විදිහට දකින දකින එකේ මෙන්න මෙහෙම මේ බලන්නේ චිත්‍රපටි වගේ අර්ථයක් නැති දෙයක් කියලා මට ඒක මගේ ධර්මයේ ඉදිරියට යන්න මේ උපකාරයක් වේ කියලා මට හිතුණා. ඉතින් ඔබතුමාට හරි කාට හරි ඒක ගැන කියන්න දෙයක් කියනවා නම් මම ඉතාම සන්තෝෂෙන් ඒක බාර ගන්නවා. තෙරුවන් සරණයි.
හොඳයි. ගොඩක් හොඳයි. තියෙන ධර්ම කරුණු දැන් Taman අත්දකින්නට දාගන්න එක. ඒක නම් හිතන්නේ කියන්නේ අර චලන චිත්‍රේ හදන කෙනා කොච්චර දක්ෂ චිත්‍ර ශිල්පියෙක්ද ඊටත් වඩා දක්ෂයි කියනවා ඒක බලන අපේ මනස කියන ඒ චිත්‍ර ශිල්පියා. ඒතර මනස අපිව කොච්චර හවට්ටනවද කියන එක තමයි ඒ වයර මට මතක විදිහට ඒ විස්තර වෙන්නේ. විඤ්ඤාණය කොච්චර හොඳ මායාකාරීද.
ඒක මම දැක්කා. දැකගෙන යනවා.
ඒ අත්දැකීම් එක තමයි ඉතින් ඔබ පෙන්න ගන්න. කාට හරි මොනවා හරි අහන්න තියෙනවද? යතුරු වෙහින්.
ප්‍රශ්නයක් දෙකක් තියෙනවා. ඒක අහන්න ඉස්සලා මේ ඔය පද්මගේ අත්දැකීම අපිට තව ටිකක් ඇතුළට ගෙනියන්න. ඒ කියන්නේ අපි තුලින් දකින්න මෙතන මොකද වෙන්නේ කියලා. මේ උතන සමුදය ධම්මානුපස්සී විහෙරති වෙන්න පුළුවන් නේද ටිකක්. ඒ කියන්නේ ලැබෙන අත්දැකීම අපිට රවි කියන වාගේ මේ තමා තුලින් නිමිති එකතු කරලා ලෝකය හැදෙනවා කියන තැනට එරයි යන්න පුළුවන් නේද අපිට ඉස්සරහට කියලා මට හිතුණා. තෙරුවන් සරණයි.
ඒක මම ඒකට උත්තර දෙනවා නම් ඒක ඇත්ත වුණාට මෙතන තියෙනවා ඔය කතන්දරේම ඔය කතන්දරේ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු බව අවුරුද්දකට දෙකකට කලිනුත් මම අහලා තියෙනවා. ඒකකට මම මේ විසිතුරු චිත්‍රය බලන්න මහාන්සිය අරගෙන තියෙන මගේ තියෙන දැනුම අනුව මේක අර ඉස්සර කාලෙම ඇති වෙනව මේ මෙහෙම නේද දැන් මේක දකින්නවා මේක අහනවා මේක අහනවා දකින්නවා සුද්ධිත සුත මුත නේද මෙතන තියෙන්නේ කියලා එහෙම කරගෙන යනකොට එහෙම ගියාට එහෙම යනකොට දැන් මේ හාමුදුරුව මේ මං හිතන්නේ මේ නිවීම දෙවනි පොතේද කොහෙද අය කියන්නේ එතකොට මේ ඒකම නෙමෙයි දැන් මෙහෙම දැන් අර තමන් යම්කිසි තත්වයකට අර දැන් මම කිව්වේ දැන් මට නම් හරියටම වෙන්නේ එහෙමයි එපා වෙන තත්වයකට ඇවිල්ලා අර මෙහෙම රඟපෑමක් තමන් දන්නවා මේක මගේ කය මේ විදිහේ මගේ සිත මේ වගේ මනස වැඩ කරන බව හොයාගෙන යනකොට මේක කොහෙන් හරි ඇවිල්ලා ඉතාම පැහැදිලිව තමන් ඉදිරියේ පෙන්නනවා මේක වටාගේ මේක මේ මෙහෙම දෙයක් නේද කියන එක. ඒක හුඟක් දුරට මං හිතන්නේ ඒකෙම යෙදිලා කරෙන් සැරේට යෙදිලා ඉන්න ඕන කියන එකයි මගේ කල්පනාව. තෙරුවන් සරණයි.
ඔව් එතන දැන් ඔය සමහර විට ඒක වචන වලින් කියන්න බැරි වුණාට ඒ දැකීම තුල තියනවා. දැන් ඔය මේ දකින්නේ චිත්‍රපටියක් කියලා අවබෝධය තුල ඇත්තටම මොකද්ද තියෙන්නේ? එළියෙන් තියපු එකේ සමුදය තමයි ඔය දකින්නේ. ඒ කියන්නේ අපේ මෙච්චරකල් මේ අවිද්‍යාව නිසා පියව එළිය තියනවා කියලා විශ්වාස කළා නේද? දැන් ඒක අර විදර්ශනා කාලයක් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි දැන් ওই විදිහට තියෙන්නේ මේ බලන්නේ චිත්‍රපටියක්. එතන අර ඔක්කොම ධර්මතාව ටික තියෙනවා. ඒව අර වෙන වෙනම බැලුවේ නැතුවට මේ ගානට පේනවා නම් සිහිය පවත්වන එක විතරයි තියෙන්නේ. ඊතර ධර්මතාව ටික වැඩ කරනවා. ඒ කියන්නේ දැන් ප්‍රඥාපැත්ත තියෙනවා. ඒ කියන්නේ සම්පජාන්නේ තියෙනවා. සම්ප්‍රජාන්නය හරියට හදාගත්තොත් සිහිය පවත්වීම විතරයි කරන්න තියෙන්නේ. කියන්නේ ආතාපි සම්ප්‍රජානෝ සතිමා කියන තුනේ අපි ওই සම්ප්‍රජාන්නය හදාගන්න තමයි මේ ගොඩාක් කාලයක් මේවා සාකච්ඡා කර කර හොයන්නේ. සමුදයයි ඒකේ ඵලයයි දැන් දන්නවා. සමුදය කියන්නේ අවිද්‍යාව. ඒකේ ඵලය තමයි ලෝකයක් හදන එක. ඒක දැක්කා කියන එකේ ප්‍රතිඵලයක් තමයි දැන් මේ මේ චිත්‍රපටියක් නේ පේන්නේ. ඒතකොට ලෝකයක් හදන එක ඒ දැකීමක්මයි. නැත්නම් අපිට පේන්නේ එළියේ තියෙන දේවල් දිහා බලනවා බලනවා කියලානේ. එහෙම නෙවෙයි. මේ ශරීරම චිත්‍රයක්. කියන මට්ටමට පේනවා කියන්නේ ඒක දකින්න පුළුවන් ප්‍රඥාවේ වැඩිවීමක් විදියට. ඉස්සර ඔය පද්ම කිව්වා වගේ ඉස්සරෝක කියවුවට මේ පෙනුන්නේ නැත්තේ මට්ටමට අපේ මනස වැඩිලා නැති හින්දා. දැන් ඊට වඩා මේ විදර්ශනයක් වෙලා තියෙනවා කියන එක තමයි ඉතින් ඔතනින් අර දැන් ඒක මෙහෙම බලනකොටම පේනවා කියන මට්ටමේදී තේරුම් ගන්න පුළුවන්. ඇත්තටම ඔය සමුදය බැලීමක් තමයි ඔය කරලා තියෙන්නේ. ඒකට ඒකේ ඒ මුලින් කඩ කඩ බැලුවට ඒක තේරුම් ගියාට පස්සේ නිකන් බලා ඉන්න එක විතරයි තියෙන්නේ. පෙරවන් සරණයි.
තව පොඩි ප්‍රශ්නයක් අහන්න මේ ඔයකටම සම්බන්ධයි. දැන් අපි රූපයක් අපි හිතමු ශබ්දයක් අහනවා කියලා. එතකොට ශබ්දයක් අහපුවාම ඒ ශබ්දෙට නිමිත්තක් දැන් කාක්කේගේ සද්දයක් ඇහෙනවා නම් අපිට කාක්කා කියන්නේ ඉස්සරවල සද්දය ඇහිලා අපි කාක්කා කියන නිමිති එකතු කරලා කාක්කා එළියේ ඉන්නවා කියලාත් බාරය අරගෙන උතන නිමිති එකතු කිරීමක් වෙන අවස්ථාවේදී අපිට ගන්න පුළුවන් අර ඒ නිමිති එකතු කිරීමේ හේතුව හින්දා අර කාක්කා එළියේ ඉන්නවා කියන ඵලය ඇති වුණා කියලා. හැබැයි දැන් අපි කාක්කා එතන ඉන්නවා මම මෙතන ඉන්නවා නැත්නම් සද්දයක් එතන තියෙනවා මම මෙතන ඉන්නවා කියන තැනට යන ගියාම මම මෙතන ඒ සද්දේ අහන්න මම මෙතන ඉන්නවා කියන ඒ තැනට ගියාම එතන හේතුව මොකද්ද? දැන් මම මෙතන ඉන්නවා කියන එක ඇති වෙන්නේම යම්කි හේතුවක් ඉඳනේ. අන්න එතන හේතුව පොඩ්ඩක් රවීට පුළුවන් ද තේරුම් කරලා දෙන්න. තේරුම් ගන්න.
මම මෙතන ඉන්නවා කියන හේතුව සද්දේ අතන තියනවා කියන එකනේ. බාහිරයක් පැනවීමමයි අජ්ජත්තේ පිහිටීම. නැත්තම් කපුටෙක් එළියේ ඉන්නවා කියනකොට ඒක දැනගන්න මම මෙහෙ ඉන්නවා. ඒ කියන්නේ මට සාපේක්ෂවයි බාහිරේ පනවන්නේ. ඒක මට සාපේක්ෂව බාහිරයෙන් දැනවීමක් තියෙන්නේ. ඒක පැහැදිලිද මේ
සරත්? ඔව් අපිට ඇහුනේ නැහැ ටිකක් කියලා විනාඩියක් විතර මං හිතන්නේ. ආ දැන් නම් ඇහෙනවා.
අය බාහිරය පැන උන හින්දා ඒකට සාපේක්ෂව තමයි මම පිහිටන්නේ. දැන් අපි බාහිරේ ඉගත්තන දැන් බාහිරයක් පැනෙව්වොත් ඒ පැනවීම තුලම බාහිරේ තියෙන්නේ අභ්‍යන්තරයට සාපේක්ෂව. අපි සද්දය ඇහෙනකොට කපුටෙක් කියන වෙලාවේ ඔය කපුටා ඉන්නේ එළිය කියලා හිතුවොත් එහෙම එළිය කියන්නේ බාහිරේනේ. ඒ බාහිරේ පනවන්නේ අභ්‍යන්තරේ මම හදාගෙන. ඒ දෙක එක මොහොතේ වෙන සිද්ධියක්. ඒතර බාහිරේ පනවන්නේ අවිද්‍යාව මත වගේම අවිද්‍යාව මත අභ්‍යන්තරේ පැන වෙනවා. දෙපැත්ත බෙදෙනවා. හැබැයි අපි මේ මොහොතේදී කපුටා කියන එක හිතේ නිර්මාණයක් කියලා දැක්කොත් බාහිරයක් පැනවීමක් නෑ මේ මොහොතට. සරත් පැහැදිලි වුණාද ඒ දැන් ඒ කියපු එක?
මට යම් තරමකට පැහැදිලි වුණා. මං මෙහෙමයි මම ඇත්තටම ඇහුවේ දැන් කාක්කා කියන තැනට යන්න ඉස්සර වෙලා අපිට යම් කිසි ශබ්දයක් ඇහෙනවා කියන යමක් ඇහෙනවා කියන තැනට එනකොට එතන මම අහනවා කියන ගතිය තියෙනවා නේද? එතන හේතුඵලයක් එතන.
ඔව්. අනේ මම එතන දැන් හරි. එතකොට ඒ කාක්කෙක් පනවන එක නෙවෙයි දැන්. ශබ්දයක් ඇහෙනවා කියන මට්ටම. අපි ඒක හිතුවේ නැහැ කියමුකෝ. ශබ්දයක් ඇහෙනවා කියලා දැනගත්තා. ඒ ශබ්දේ බාහිරේ තියෙන්නේ ඒ ශබ්දේ මට ඇහෙනවා. ශබ්දෙයි කණයි වෙන්වීමක් තියෙනවානේ ශබ්දය ඇහෙනකොට. එළියෙන් ශබ්ද එන්නේ කියලා හිතුවොත් එහෙම බාහිරේ පැනවුණානේ. එළියෙන් එන ශබ්දේ අභ්‍යන්තරේ තියෙන කනට ඇහෙනවා. එතකොට දෙපැත්ත බෙදුණා. ශබ්දයක් රූපයක් කනත් රූපයක්. රූපයක් තියෙනවා නම් රූපය පිරිසිඳ දකින්න මොකද්ද කරන්න ඕන? කායනුපස්සනාව වඩන්න ඕන. රජ්ජත් රූපේ බහිත් රූපේ කායස්මින් විහෙරති එන්න ඕන. කාය කායනුපස්සී විහෙරති. කන කියන එකෙත් කායනුපස්සී විහෙරති වෙන්න ඕන. ශබ්දේ කියන එකෙත් කායනුපස්සී විහෙරති වෙන්න ඕන. කොහොමද කායනුපස්සී විහෙරති වෙන්නේ? සමුදය ධම්මානුපස්සී වෙන්න ඕන. එතකොට සමුදය ධර්මය මොකද්ද? කන කියන එකේ සමුදය ධර්මය මොකද්ද? ශබ්දය කියන එකේ සමුදය ධර්මය මොකක්ද? අපි රූපෙට අහුණා කියලා දැනගත්තට පස්සේ ඉති රූපං, ඊළඟට ඉති රූපස්ස සමුදය. දැන් සමුදය හොයාගන්න ඕන. එතකොට අපි කන කියන එක කොහොමද සකස් වුනේ? සිද්ධ වුණේ සෝතායතනේ වැඩ කළා විතරනේ, අහුණා විතරනේ. ඇසීම කියන්නේ කනක් නෙවෙයිනේ. ඇසීම කියන්නේ ක්‍රියාවක්. කන කියන රූපයක් නෙවෙයි. ඇහෙන්න නම් කනක් ඕන කියන එකක් වෙනම හදලා තියෙනවා. ඒක ඇසීමට අයිති එකක් නෙවෙයි. ඇහෙන්න නම් කනක් තියෙන්න ඕන කියලා කිව්වේ කවුද? ඒකට පේනවා ඒක මානසික වැඩක් කියලා. කනේ වැඩක් නෙමෙයි. සෝතායතනෙ වැඩක් නෙවෙයි. සෝතායතනෙට පුළුවන් අහන්න විතරයි. සුත කනක් හදන්න බෑ සෝතායතනෙට. කනක් කියනකොටම හිතට නිකන් කනක හැඩයක් රූපයක් පේනවා. ඒ පේන්නේ හිතේ නිර්මාණය. කොහෙන්ද ඒ නිර්මාණය වුනේ? කලින් ඉතුරු කරගත්තු නිමිති. ඒක හිතට හැකි කන ගැන අහලම නැති දන්නෙත් නැති පොඩි ළමයටත් ශබ්ද ඇහෙනවනේ. යා දන්නේ මේ අහන්නේ කණෙන් කියන එක. ඒකට කනක රූපයක් පිහිටන්නේ නැහැ. කනක් උපදින්නේ නැහැ. මොකද ඒ සිද්ධියේදී කන කියන පුරාණ කර්මය කලින් ඉතුරු කරගත්තු නිමිති එතනට ඇදිලා ඉන්න විදිහක් නැහැ. අපිට කන කියන එක අපි නිමිති ඉතුරු කරගෙන හින්ද ආසද්ද ඇහෙන්න නම් මේ විදිහේ කනක් තියෙන්න ඕන කියන එක ගලාගෙන එනවා. ඒකට ඒ කන කියන්නේ පුරාණ කර්මයක් නැත්තම් කලින් ඉතුරු කරගත්තු නිමිති. ඇසීම කියන එකේ කන කියන රූපේ නැහැ. ඇසීම ඇසීම බව නොදන්න කමට අවිද්‍යාව මත ආයතන මුලාවෙන් කනක් ඉපැද්දුවා. ඒ වගේමයි ඇසීම කියන එකේ බාහිර ශබ්දයක් නැහැ, ශබ්ද රූපයක් නැහැ. ඔය ඇහෙන්නේ එළිය තියෙන ශබ්දයක් කියන එකත් පෙර ඇසුරක් මතමයි. ඒක ඇසීමට අයිති නැහැ. ඒක සෝතායතනෙ වැඩක් නෙවෙයි ඒක. ඔය ටික හදන්නේ ඇත්තටම මනෝ විඥාණය නැත්නම් මේ සෝත විඥාණය. සෝත විඥාණයේ කෘත්‍යය තමයි කනකුයි ශබ්දකුයි තියනවා කියන නැවේ විඥාන මායාව කරන එක. ඒ විඥානේ උපදින්නේ කණයි ශබ්දෙයි පිළිගත්තු නිසා. සෝතංච පටිච්ච සද්දේච උපජ්ජති සෝත විඥානං තින්නම් සංගති පස්සෝ. කණයි ශබ්දේ නිසා සෝත විඥාණය හට ගන්නවා ඔය තුන එකතුට පස්සේ කියන. ඒකට ස්පර්ශය හටගත්තේ මේ අවිද්‍යාව මතයි. කණකුත් පණවන්න ඕන, ශබ්දකුත් පණවන්න ඕන. ඒදක පැනවීම. ඒතර මෙතන කාලපරතරයක් නැහැ. පැනවන්නේ මොකෙන්ද? සෝත විඥාණය. විඥාණයෙන් තමයි දෙපැත්ත බෙදන්නේ. සෝත විඥාණය ඉපදුනා කියන්නේ ස්පර්ශය සිද්ධ වුණා. ඒ කියන්නේ මායාවට අහු වුණා. විඥාන මායාව. දැන් මායාව මායාව විදිහට දැක්කොත් එහෙම විඥානේ නිර්මාණය. මායාකාරයගේ නිර්මාණයක්. ඇසීම කියන සිද්ධිය නෙවෙයි. ඇසීමට වඩා ගොඩක් දේවල් කරලා. විඥාණයෙන් සකස් කරපු ටික තමයි ඊළඟට හිතන මුලා වුණා නම් ඊළඟට මනසට යන්නේ එක්කෝ රසද්ද ගැන හිතන්න පුළුවන් එහෙම නැත්නම් කන ගැන හිතන්න පුළුවන්. ඇයි අතන මායාවට අහු වුණානේ? එතන මායාවට අහු වුණ නැත්නම් ඇසීම ඇසීමෙන් නවතිනවා. ඒක අපිට මතක තියාගන්න ඇසීම ඇසීමෙන් නවත්තන්න බෑ. මේ මානසික මට්ටමේදී ඒක පුළුවන් රහතන් වහන්සේට. අපිට පුළුවන් ඔය රැවටීම වුණාට පස්සේ ඒක උනේ මෙහෙමයි කියලා සමුදය පෙන්නලා දෙන්න. සමුදය මේ හටගත්තේ මෙහෙමයි. ඒකට කියනවා සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඔය කයේ සමුදය ධර්මතාවය මෙන්න මේකයි කියලා දකිනින් ඉන්නවා. ඒක තමයි කය නැත්තං ඒ රූපය පිරිසිඳ දකින්න තියෙන වැඩපිළිවෙල කායනුපස්සනාව කියන්නේ. ඒ කියන්නේ මුලාවෙන් හදපු හින්දා තමයි කායනුපස්සනාව කරන්න පුළුවන්. මුලාව නැවුනනම් කයක් හැදෙන්නේ නැහැ. කයක් හැදුනේ නැත්තං කායනුපස්සනාව කරන්න බෑ. කරන්න බෑ කියන්නේ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ මතක තියාගන්න අපේ මත්තම අපි මුලාවෙන් රූප හදනවා. මේ මුලාවෙන් රූප හදන හින්දා තමයි බුදුරජාණන් වහන්සේ කායනුපස්සනාවක් වඩන්න කියලා තියෙන්නේ. මේ මුලාවෙන් මිදෙන්නත් පෙන්නලා දෙන්න. පැහැදිලිද ඒක?
ඔව් ඒක පැහැදිලුණා. දැන් ඒ කියන්නේ අපිට තියෙන්නේ ඔය සද්දයක් ඇහෙන ගතිය එනකොට අපේට හිතට කියන්න වෙනවා අන්න දැන් මේ අර තින්න සංගති පස්සෝ කියන්නේ සෝත විඥානයක් මෙතන ඇති වුණා කියලා දැන් හිතට කියන එක විතරයි දැන්ට කරන්න වෙන්නේ නේද? තිරුවන් සර්.
ඔව් ඒක ඉතින් අවබෝධකින් කියනවා. ඇයි මෙහෙම කියන්නේ කියලා දැනගන්න ඕන. දැන් නැත්නම් ඒවා හොඳට හිත හිතා බලන්න ඕන. ඇත්තටම සද්දයක් ඇහුණද නැත්නම් හිතෙන් සද්දේ හදලා එළියෙන් තිබ්බද? ඇත්තටම කනක් හැදුනද හිතෙන් කනක් හදලා එළියෙන් තිබ්බද? ඒක හිතෙන් හදලා එළියෙන් තිබ්බා කියන එක තමයි සමුදය ධම්මානුපස්සී වෙනවා කියන්නේ. අපි රූපය බාරගත්තා කියන එක රූප උපාදානස්කන්ධය නැත්නම් දුක. ඒකට දුකයි දුක්ඛ සමුදයයි පෙන්නලා දෙන්න ඕන. ඒක පෙන්නලා දෙනකොට නිරෝධය කියන එක ප්‍රඥාවට අහු වෙනවා. ඒ අවිද්‍යාව තිබුණ නැත්නම් උපදින්න බෑනේ. මුලාව යෙදුන් නැත්නම් ඒව හට ගන්න බෑනේ කියන නුවණක් එනවා. එතනයි නිරෝධේ ඥානෙ. එක පෙන්නලා දෙන එක තමයි මග්ගේ ඥානෙ මාර්ගය. ඒව හතර තියෙන එකට කියනවා සම්මාදිට්ඨිය කියලා. ඒක සම්මාදිට්ඨිය තිබුණොත් විතරයි ඔක කරන්න පුළුවන්. ඒ කියන්නේ තේරුම් අරන් තිබුණොත් විතරයි ඒ ධර්මතාවය පෙන්වන්න පුළුවන්.
දැන් ඔත්තේ excuse me දැන් ඔත්ෙන් තම දාන්න පුළුවන් නේද? දැන් අහුත්වා සම්බූතං හුත්වාන භවිස්සති කියන එකත් හිතේ පිටිපස්සේ තියෙන්න ඕන නේ. ඒ කියන්නේ පෙර නොතිබීමයි නේ ඔය සද්දේ හටගත්තේ කොහෙවත් තිබුණේ නැහැ නේ ඒක කියන එක. එතකොට ඒකත් සමුදයටම අයිති නේද? තෙරුවන් සරණයි.
ඒක සමුදයට දානවට වඩා ඒක ශබ්දයේ තියෙන ලක්ෂණයක්. දැන් ඔය සද්දේ කලින් තිබුණ නෑ. දැන් හටගත්තා. තව ටිකකින් නෑ. එතකොට ශබ්දය කියන ඵලයේ ලක්ෂණය. පෙර නැතිවීම හටගත්තා, ඉතුරු නැතුව නිරුද්ධ වුණා. එතකොට දහමක් නොදන්න කෙනාටත් ඔය ටික තේරුම් යනවා. ඕන කෙනෙක්ගෙන් අහන්න, මුස්ලිම් කෙනෙක්ගෙන් අහන්න සද්දයක් ඇහුණාට පස්සේ ඒ සද්දේ ඇතිලා නැති වුණා නේද? ඒ කලින් තිබිලා නෙවෙයි නේද හටගත්තේ? මේ ඉතුරු නැතුවම නිරුද්ධ වුණා නේද? කියන්නේ නැති වුණා. ඇති වුණා නැති වුණා කියන එක දකින්න ලෝකෙට අයිති කෙනාට පුළුවන්. ඒකට සම්මාදිට්ඨියක් අවශ්‍ය නැහැ. හැබැයි ඒ බැලීම තුලත් කැඩෙන කෙලස් ටිකක් තියෙනවා. මොකද ඒක පූර්ව ප්‍රතිපදාව. ඒකට අපි අර තියෙන සද්දයක් විදිහට ඒක ගන්න නැහැ. ඇති වුණා නැති වුණා සද්දයක්. ඇති වුණා නැති වුණා කියන සද්දයක් කියනකොට තාම ඒ සද්ද ඇති වෙලා නැති වුණා තමයි. හැබැයි අපිට තාම ඒ ඇති වෙලා නැති වුණ සද්ද ගැන කතා කරන්න පුළුවන්. ඔය වගේම සද්දයක් ආයේ ඇහුණත් එහෙනම් අන්න අර වගේ සද්දයක් ආයේ ඇහෙනවා කියලා අර ඉතුරුන නිමිති ටික තියෙනවා. එතකොට ඒක නිරෝධය කියන්නේ ලෝකෙට අයිති පැත්තෙන් නිරෝධය කිව්වට නිමිති සකස් නොවන මට්ටමට ආවේ නැහැ. ඇයි නැත්තේ? අපි බාහිර ඉන්නේ සද්දේ. එළියේ සද්දේ ඇති වුණා නැති වුණා කියන මට්ටමනේ ඔය ඉන්නේ. දැන් කාක්කෙක් කෑ ගැහුවොත් අර ඒ සද්දේ කාක්කා අර්ථ කරපු එක ඇති වුණා නැති වුණා. ඒ කියන්නේ බාහිරෙන්. කාක්කා නැති වුණත් ඒ එළියෙන් ආපු සද්දේ ඇති වුණා නැති වුණා. එතකොට දැන් අර අජ්‍යත්ත බහිද්ද බෙදිලානේ. ඒක එතකොට තේරුම් ගන්න ඒක ලෝකෙට අයිති ඇත්තක් මිසක් ලෝකෝත්තර දර්ශනේ නෙවෙයි. ඒක පෙර නැති බීම හටගත්ත ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියන එකෙන් කැඩෙන කෙලෙස් ටික තමයි කලින් තිබුණ නැත්නම් එහෙන අතීත ගැන හොයලා වැඩක් නැහැ. ඉතුරු නැතුව නිරුද්ධ වුණා නම් අනාගතයේදී ඔබ ගැන හොයලා වැඩකුත් නැහැ. එතකොට අතීතේ ගෙවිලා ඉවරයි, අනාගතේ පැමිණිලා නැහැ. ඒ දෙකම හොයල වැඩන්නේ කියන නුවණ එනවා. ඒ නුවණාවට තාම වර්තමානයේ ඇත්ත දැක්කේ නැහැ. ඇහුණ මොහොතනේ වර්තමානේ. එතකොට පච්චුප්පන්න යෝ ධම්මං තත්ත තත්ත විපස්සති කියන එක තාම කලේ නැහැ. ඒක කරන්න ඕන කියන මට්ටමකට ආවා. අතීතයේ ගැන ඕක බලලත් වැඩන්නේ, අනාගතයේ ගැන බලලත් වැඩන්නේ කියන මට්ටමට එනවා විතරයි. වර්තමාන ධර්මතාවේ විදර්ශනාව තමයි. වර්තමානයේ සද්දයක් තිබුණානේ. ඒ ඇහෙන මොහොතේ. මේ සද්දයක් තිබුණා නේ රූපයක්. වර්තමානයේ කන තිබුණානේ, පෙර නැතිවීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණ කනකුත් තියෙනවනේ වර්තමානයේ. ඒ ඇහෙන ක්ෂණයේදී. ඒතකොට කන කියන රූපෙත් පිහිටියා, සද්දය කියන රූපෙත් පිහිටියා. දැන් රූපස්කන්ධය කියන එක පිහිටියා ඒතකොට. රූපස්කන්ධය තියෙනවා නම් මොකද්ද බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ? කායනුපස්සනාව වඩන කායේ කායනුපස්සී විහෙරති. කන කියන කයෙහි කායනුපස්සනාව වෙන්න ඕන, සද්දය කියන කයෙහි කායනුපස්සනාව වෙන්න ඕන. මොකද්ද කායනුපස්සනාව? සමුදය ධම්මානුපස්සී. ඒකේ සමුදය දකින්න නම් අන්න දැන් සම්මාදිට්ඨිය තියෙන කෙනාට විතරයි එතනින් එහාට යන්න පුළුවන්. දහමක් අහලා තේරුම් ගත්ත කෙනාට විතරයි. දහමෙන් අහන්න ඕන ටික තමයි මං කිව්වේ. ඇසීම කියන එකේ සද්දේ තිබුණාද? ඇසීම කියන එකේ කන තිබුණාද? ඒක සෝත ආයතනයටයි තියව නෙවෙයි. සුත කියන එකටයි තියව නෙවෙයි. එහෙනම් දකින්නකොට පේනවා ඒවා ඒ බව නොදන්න කමට අවිද්‍යාවෙන් කරපු සංකාර. ඒතේ රූප උපාදානස්කන්ධය අවිද්‍යාව මතයි පිහිටලා තියෙන්නේ. කන කියන රූපේ උපාදාන උනේ, සද්ද කියන රූපේ උපාදාන උනේ මේ බව නොදන්නකම මත අවිද්‍යාව මත අවිද්‍යයන් කරපු සංකාර. අධ්‍යයන කරපු සංකාර නම් ඒවා දුකයි. අර වතුරේ හදපු බල්ලෝ වගේ. බල්ලා වතුරට ඇවිල්ලා බල්ලෙක් ඉන්නවා කිව්වා වගේ වැඩක් නේද මේ කරලා තියෙන්නේ. එහෙනම් ඒක දුකයි මේ මෝඩකමට හැදුවා නම්. තතන දුක්ඛේ ඥානයි සමුදය ඥානයි. සමුදය දකින්නකොට පේනවා සමුදය යෙදුම් නැත්තම්. ඒවා උපදින්න පුළුවන්ද? වතුරේ බල්ලෝ හටගන්න බෑ නිරෝධේ. එහෙනම් ඔක පෙන්නලා දෙන එක නිරෝධ කරන මාර්ගය නේද? ඒක නේද ආර්ය මාර්ගය වෙන්නේ. ඒකට ලෝකෙන් එතර වෙන මාර්ගය වෙන්නේ. ඉස්සෙල්ලා බැලුවේ ලෝකෙට තියෙන දේ ලක්ෂණ ටික. ඒක ඇති විලා නැති වුණා. ඇති විලා නැති වුණාට අපි ඒකෙන් මිදෙන්නේ නැහැ. මෙනිති ඉතුරු වෙනවා. නිරෝධ බව දැක්කොත් ඒ කියන්නේ සමුදය තියනකන් හටගත්තා. සමුදේ යෙදුන් නැත්තම් නැති වෙනව නෙමෙයි හටගන්න බෑ. හටගත්තේ නැත්තම් ඒක ගැන කතා කරන්න බෑ. නිමිති ඉතුරු වෙන්නේ නැහැ. පැහැදිලිද වෙනස්?
ඔව් පැහැදිලි. ඕකට පොඩ්ඩක් සම්බන්ධ කරලා අහන්න. දැන් අපි සමහරවිට හිත හිත ඉන්නකොට දැන් අපිට රූපයක් පේනකොට අපිට දැනෙනවා දැන් මේ ඇහැට පිට රූපයක් ඇවිල්ලා තමයි මේ පේන්නේ. ඉතින් අපිට උතන දන්නවා මේ ඇහැ කියන එකත් මේ අපේ හිතේම තියෙන දෙයක්. මේ ඊට පස්සේ අර එළියේ රූපයත් අපිට ප්‍රතිබිම්බයක් ඇවිල්ලා ඇහැට ආව විතරයි. ඊට පස්සේ තමයි අපි හිතෙන් රූපයක් කියලා ඕක දාගත්තේ කියලා. ඇහැත් තියෙන්නේ හිතේ. ඊට පස්සේ අර රූපයත් අපි අර ප්‍රතිබිම්බය රූපයක් කරේ හිතෙන්. එතකොට දැන් උතන අර රවි කියන වගේ හිතෙන්ම හිත දැනගන්නවා, හිතේ තියෙන දේක් හිත දැනගන්නවා කියන ගතියට එනවා. හැබැයි උතන මං උතන විඥානවාදයට වැටෙනවාද උතන? අන්න එහෙම ඒක මට සමහරලාට හිතට වැටෙනවා මම මේ එහෙම එකක්ද මේ වෙන්නේ කියලා. තෙරුවන් සරණයි.
ඔව් හිතෙන් හදපු දෙයක් ඔය දැනගත්තේ කිව්වහම විඥානවාදයට වැටෙනවා. ඒ කියන්නේ විඥාණයෙන් හදපු දෙයක්. තවට දැන් ප්‍රතිබිම්බ කතාවවත් යෙදෙන්න බෑ. දැන් නිරෝධය කතාවේදී අතන් තමයි මේ අර පටිච්ච සමුප්පන්න බව දැක්කොත් ඇත නැත දෙකට වැටෙන්නේ නැහැ කියන්නේ. විඥාණයෙන් හරි හැතුවනම් හිතෙන් හදපු දෙයක් තියෙනවනේ. ඇති වෙලා නැති වෙන දෙයක් ඒත් තියෙනවනේ. නාම ධර්මයක් තුලින් හරි ඇති වෙලා නැති වෙනවනේ. හිතක් හරි ඇති වෙලා නැති වෙනවනේ. ඇත්ත නැත දෙකේමයි තාම ඉන්නේ. භෞතිකවාදෙත් ඇත නැත කියන දෙක තියෙනවා. විඥානවාදෙත් ඇත නැත කියන දෙක තියෙනවා. ඒ පටිච්ච සමුප්පන්න බව නෙවෙයි. පටිච්ච සමුප්පන්න බව කියන එකේදී ඇති වෙලා නැති වුණ කතාවක් නෙවෙයි. අපි ඇති වෙලා නැති වුණ කතාවේ ඉන්නකන් මතක තියාගන්න මොකක් හරි දෘෂ්ටියකට අහුවෙලා. ඇයි? ඇති වෙලා නැති වුණ දේ ගැන නිමිති ඉතුරු වෙලා. ආ ඒ ඇති වෙලා නැති වුණානේ. ඒකට ඒක අතීතයට ගිහිල්ලා අපිට ඒක මතක් කරගන්න පුළුවන්. ආයේ වගේ එකක් ඇති වෙලා නැති වුණා. අන්න අර අරක ඇති වෙලා ආයෙත් ඒ වගේ එකක් ඇති වෙලා නැති වුණා කියනවනේ. ඇයි එහෙම කියන්න නිමිති ඉතුරු වුනේ? පටිච්ච සමුප්පන්න බව දැක්කේ නැති හින්දා. නැගන් නිරෝධේ සාක්ෂාත් තුන්නේ නැති වුණ දේ නැති වුණා කියලා දැක්කට නිරෝධේ සාක්ෂාත් වෙන්නේ නැහැ. නිරෝධේ සාක්ෂාත් වෙන්න නම් එක විදිහයි තියෙන්නේ සමුදය දකින්න ඕන. සමුදය තුල අවිද්‍යාව දකින්න ඕන. අවිද්‍යාවෙන් හැදුවා. වතුරේ බල්ලා වගේ කියලා හිතන අවිද්‍යාවෙන්මයි හදන්නේ. අවිද්‍යාව නැතුව වතුරේ බල්ලා ගැන කතා කරන්න බෑ. ඒ අවිද්‍යාවෙන් වතුරේ බල්ලා හැදුවා කිව්වොත් දැන් ඇති වුණ නැති වුණ බල්ලෙක් කතාවක් කියදෙනවද එතන? එතකොට ඒක හිතෙන් හැදුවද එළියෙන් හැදුවද කියන කතා දෙකත් එතන අදාළ නැහැ. ඒවා අදාළ වෙන්නේ බල්ලෙක් හිටියොත්. නාමිකව හරි බල්ලෙක් හිටියොත් නේ හිතෙන් හදපු බල්ලා ගැන කතා කරන්න පුළුවන්. එතකොට විඥානවාදී. අපි පෙන්නන්නේ නිරෝධය කියන දේ තුල කිසිම කතාවක් කතා කරන්න බෑ. මොකද හටගෙන නැහැ. ඇයි හටගත්තේ නැත්තේ? සමුදේ හේතුන් නැහැ. ඒ කියන්නේ අවිද්‍යාව නැති මනසට ඔය කිසිම දෙයක් කතා කරන්න පුළුවන්ද කියලා නිකමට හිතන්න. අපිට යම් කිසි මට්ටමකට විද්‍යාව තියෙන හින්දා තමයි හිතෙන් හරි හදපු දේ හිත දැනගත්තනේ කියන තැනට එන්නේ. මේ පටිච්ච සමුප්පන්න බව දැක්කොත් අවිද්‍යාව ඇති කල්හි ඵලය සංඛාරය. අවිද්‍යාව ඉතිරියක් නැතුවම අශේෂ විරාග නිරෝධ ශේෂයක් නැතුවම අවිද්‍යාව දුරු වෙලා නම් දැන් මොන සංකාරයක් ගැනද කතා කරන්නේ? හටගන්න ඉපදීම නැති කළා. ඉපදීම නැත්තම් අපිට හිතේ ඉපදුනා කියලා කියන්න පුළුවන්ද? ඒකට එක මතක තියාගන්න. අපි දැන් බාහිරෙන් මිදුනට අභ්‍යන්තරයට අහු වෙනවා, නාම ධර්මවලට අහු වෙනවා. ඒ නාම ධර්මෙත් සංකතයි පටිච්ච සම්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන ධර්මතාවය දකින්න තියෙනවා. ඒකයි මේක මේ කායනුපස්සනාවෙන් ඉවර වෙන්නේ නැහැ. ඉතුරු අනුපස්සනා ටික වේදනා, චිත්ත, ධම්ම කියන ඒ සතර සතිපට්ඨාන පරිපූර්ණයේ තුල තමයි ප්‍රඥාංග ධර්ම වැටෙන්නේ. හැබැයි ඒවා වෙන වෙනම වඩන්න ඕන ඒවා නෙමෙයි. මේ ප්‍රතිච්ඡ සම්පන්න බව දැකීම තුළ සමුදය ධම්මානුපස්සී වීම තුළ සිද්ධ වෙන දේවල්. ඒ සමුදය හොයාගන්න දක්ෂ වෙන්න ඕන. ඒකයි සතර සතිපට්ඨානෙම තියෙන්නේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එච්චරයි අපිට කරන්න තියෙන්නේ. ඊටු ටික මේ වෙන වෙනම හොයන්න ඕන ඒවා නෙවෙයි. සමුදය බැලීම හරියට කළොත් ඒක එකම මාර්ගයේ වෙනවා. ඒක දෙක සිද්ධ වෙනවා. තතේ සමුදය හරියට බැලුවද කියලා දැනගන්නේ කොහමද? ඒක බාහිරින් නෙමෙයි, Taman තුලින් වෙන්න ඕන. ඒ සමුදයේ දැන් පටිච්ච සමුප්පාදේ ගත්තොත් දැන් දුකට සමුදය ජාතිනේ, ජාතියට සමුදය භවනේ, භවට ජාතිය උපාදානේ. නොහමම වචන ගොඩක් තියෙනවානේ. ඒ මැද හරියේ සමුදය ඇල්ලුවට ආම ලෝකෙට අහු වෙලා සංඛාරයකට අහු වෙලා සමුදේ කෙලවරටම එන්න ඕන. අවිද්‍යාව තමයි සමුදේ. අවිද්‍යාව නිසාමයි ඕන එකක් ගැන කතා කරන්න පුළුවන්. භවය පිහිටන්නේ අවිද්‍යාව හින්දා, උපාදානෙ පිහිටන්නේ අවිද්‍යාව හින්දා, තණ්හාව පිහිටන්නේ අවිද්‍යාව හින්දා, පස්සේ පිහිටන්නේ අවිද්‍යාව හින්දා, සලආයතනෙ පිහිටන්නේ අවිද්‍යාව හින්දා, නාම රූප පිහිටන්නේත් අවිද්‍යාව හින්දා, විඥානෙ පිහිටන්නේ අවිද්‍යාව හින්දා. ඔය කොම අවිද්‍යාවෙන් කරපු සංකාරය නේද? සංකාර පිටන්නේ අවිද්‍යාව හින්දා. අවිද්‍යාව යෙදුනේ නැත්තම් එන්න ඒක ගෝචර වෙන්නේ ප්‍රඥාවට. ඒ කියන්නේ නිරෝධය සාක්ෂාත් වෙන්නේ ප්‍රඥාවට. ඒක මේ දැනෙන පේන දෙයක් නෙවෙයි යෝග. පටිච්ච සමුප්පන්න බව දැක්ම තුල ප්‍රඥාවට ගෝචර වෙන දෙයක්. තත් නිරෝධය තුල භෞතිකවාදී කොහොමත් නැහැ, විඥානවාදී පිටින්නත් බැහැ. ඇයි? උපදින්නේ නැහැ. හටගන්නේ මොනවා හරි හටගත්තොත් නේ අපිට මොනවා හරි දෙයක් කතා කරන්න පුළුවන්. ඒත් ඉපදීම නැති කිරීම තමයි මේ නිවන් මාර්ගය කියන්නේ. රහතන් වහන්සේ ජාතිය ෂය කළා. උපදීම දුරු කළා. ඒ කියන්නේ අවිද්‍යාව දුරු කළා. පැහැදිලිද? ඒක ටිකක් ගැඹුරු තැන.
ඔව් නෑ, මට ගැටලුව තේරෙනවා. හැබැයි තාම මේ විඥානයත් අවිද්‍යාව නිසායි කියන තැන නම් අල්ලගන්නම බැරි වුණා. මං ආයි හිතලා බලන්නම්. තිරුවන් සරණයි. මට ගැටලුව තේරෙනවා දැන්. තිරුවන් සරණයි.
විඥානෙත් අවිද්‍යාව මතමයි. විඥානෙත් සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යාව ප්‍රත්‍යයයි. එයා තමයි මායාකාරය. අවිද්‍යාව නැති විඥානේ තියෙනවා කියලා එකක් නැහැ. මම හිතන්නේ අනිදර්ශන කතාවක් දාගන්නේ. දර්ශනයේ වෙන තාක්කල් තමයි විඥානේ තියෙන්නේ. ඒ කියන්නේ විඥානේට අර්ථයක් තියෙන්නේ මොනවා හරි පෙන්වන තාක්කල්. මේ මැජික් ෂෝ එක. පෙන්වන්න දෙයක් නැති වුණාම ඒක ඉවරයි. විඥානයක් ගැන කතා කරන්නත් බෑ. මොකද උපදින්න හේතුප්‍රත්‍ය යෙදෙන්නේ නැහැ. තේරුම් සරණයි.
තේරුම් සරණයි. එතන අර මැජික් කාර්යයම තමයි ඒක මේ කනක් ඇත, කනින් දතියුත් ශබ්ද ඇත කියන
හැඟි මූලික හැඟීමම ඇති කර ඇති ඇතිවන්න හේතුවම අර අවිද්‍යාව නේ. ඉතින් ඒක තමයි අර ඒ කියන්නේ අපි විඥානය කියලා මේක මේ මෙහෙම දෙකකට බෙදලා පෙන්නන එකම තමයි මේ විඥානයේ මායාව. එහෙම නේද තේරුම් ගන්න ඕන? තේරුම් සරණයි.
ඔව් ඔව්. ඒ ද්වේතාව දෙපැත්තකට බෙදීම තියනවා නම් ඒක විඥානේ වැඩ. ඒක භෞතිකව අපි බෙදන එකෙන් තමයි ඉස්සෙල්ල කැඩෙන්න ඕන. මේ අජ්‍යත්ත බහිද්ද දුර ළඟ බොහොම දෙපැත්තක් බෙදන එක. හැබැයි ඊළඟට මනසෙන් විතරක් කිව්වත් ඒක තුලත් ඔකටම අහු වෙන්න පුළුවන්. ඒක තමයි විඥාන වාසය කියන්නේ. ඒ අරක භෞතිකවාදෙන්නේ ෆිසිකලි
නෙවෙයිනේ.
ඔව් ඔව්. ඒක කැඩෙනකොට අපි අහු වෙනවා විඥාන වාදෙට. එළිය නැති වුණාට මනසෙන් හදනවනේ කියලා.
දැන් සාමාන්‍යයෙන් දැන් මේ ධර්මයක් අහලකට තහවුරු නැති දැන් බටහිර මොකක් හරි විද්‍යාඥයෙක් ගත්තත් එයාට කියන්න පුළුවන් මේ මෙහෙම ප්‍රතිබිම්බයක් ඇදලා ඇහක් තියෙනවා හින්දා පේනවා කියලා එයාගේ කෙලස් නිවා ගන්න මොකක් හරි මේ කෙලස් නිවනවා අදහස නෙවෙයි ඒ වගේ මත්තමක් මම හිතන්නේ ධර්මයක් අහක් නැති කෙනෙක්ට සමහර ඇති කරගන්න පුළුවන් ඒතර මූලික හැඟීම මේ අවිද්‍යාවෙන් යනවා කියන එක කිසි කෙනෙක්ට ඒක තේරෙන්නේ නැහැ මේ ධර්මය දකින්න තුරු නේද?
ඔව් ඒ දැන් අපි අපිට එකපාරටම මේ නිරෝධය කියන එක තේරුම් ගන්න බෑ කතා කළාට. ඒ හින්දා අර ක්‍රමක්‍රමයෙන් අපි ඒ ඇහක් තියෙනවා කාචයක් තියෙනවා ප්‍රතිබිම්බයක් තියෙනවා ඔහොම ඔහොම කඩාගෙන කඩාගෙන එනවා අර මොහුදු වෙරළේ ඉඳන් ටිකෙන් ටික ගැඹුරට යන්නේ. ඒත් අන්තිමට ඒ කතා කරන ටිකත් අයින් වෙනවා. ඒවත් කප්පිනා විද්‍යාවෙන් කරපු සංකාර. ඇයි? ඒවත් ලෝකෙට ඇයිද? ඒ ප්‍රතිබිම්බේ කියන එකත් ලෝකෙට ඇයිද කියන්නේ? එහෙම දෙයක්වත් නිරෝධයේදී කතා කරන්න බෑ.
අනිත් එක මේ රවි කියපු අර මොකද්ද පුපු අර දැන් පුංචි ළමයෙක් ගත්තොත් එයාට එහෙම අර වැඩි හිතියකේ තියෙන අර ඉන්ද්‍රිය පිළිබඳ එහෙම හැඟීමක් නෑ. ඒත් ඉතින් එයාට අර තමුන් ඉන්නවා කියන හැඟීම තියෙනවනේ නේද? ඒකින්ද දැන් කන තියනවා කියලා කනෙන් ශබ්ද අහනවා කියලා දැනුමක් නැති වුණාට ඒ එහෙම දැනුමක් ගොඩ නැගිලා නැතත්
ඔව් එතන එයාට කන නැති වුණා කන කියන එක හදන්න අර හේතු නැති වුණාට ශබ්ද කියන එක හැදිලා තියෙනවනේ. ශබ්ද තුලින් අජ්ජත් බහිද්ද බෙදෙනවා. ඒගොල්ලෝ ශබ්ද බාහිරයි මම අජ්ජත්යි කියන අදහස එයාගේ හිතිනවා.
ඔව් ඔව් ඔව්. ඒ කියන්නේ අර මොනවා හරි බාහිරෙන් ඒ කියන්නේ බාහිරයක් තියනවා කියලා මොනවා හරි විදියට අරමුණ වෙනවා කියලා මොනවා හරි දැන ගැනීමක් එයාට තියෙනවා නේද?
ඔව් ඔව්. ඒ කියන්නේ විඥාන ක්‍රියාකාරීත්වයේ තියෙනවා. දෙපැත්තට බෙදෙන ස්වභාවය.
ඔව් එහෙනම්.
සලස්සන්නේ රවි පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් දෙන්නකම මේ දැන් නිමිති පැහැදිලි කරගෙන එනකොට මුලදී නිමිති ගන්න එක ඒ කියන්නේ ඒකත් විඥානයේම මායාවක් නේද? නිමිත්තක් වෙන්නේ බලලානේ අපි දැන් සද්දයක් විඥානේ ඒ වගේ නිමිති කියන එකක් තියෙන එකක් නෙමෙයි නේද? එහෙම නිමිති හරිද රවි?
ඔව් නිමිති කියන්නේ විඥානේම නිර්මාණයක්. එතකොට අතීතයේ ඇත්ත දැක්කේ නැති හින්දානේ නිමිති ඉතුරුනේ. ඒ විඥාණයෙන් හදපු බව නොදන්න කමට ඒවා ඒ සටහන් ටිකක් ඉතුරු කරගෙන. දැන් මේ මොහොතේ ඇත්ත දැක්කොත් එහෙම ඇත්ත දැක්කොත් මොකද්ද වෙන්නේ? අවිද්‍යාව පිහිටන්නේ නැහැනේ. අවිද්‍යාව පිහිටියේ නැත්තම් මොකුත් සකස් වෙන්නේ නැහැනේ. මොකුත් සකස් වුනේ නැත්තම් නිමිති ඉතුරු වෙන්නේ මොකටද? අපේ අතීතයේ අවිද්‍යාව යෙදුණා හින්දා නිමිති සකස් වුණා. ඒ නිසයි නිමිති ඉතුරු වුණේ. හැබැයි නිමිති ඉතුරු වුණා කියලා මේ මොහොතේ මුලා වුණ නැත්තම් පරණ නිමිති කතාවකුත් නැහැ. ඒකයි මේක අර කර්ම ගෙවනවා කතාවක් නෙවෙයි. නැත්තම් අපිට සංසාරේ කරපු කර්ම ඉතින් කොච්චර ගෙවන්න වෙයිද? එහෙම දෙයක් නෙවෙයි. කෙලස් තවනවා කියලා එකක් නෙවෙයි මේක. මේක Hindu ආගමේ කතාව. මේකේ තියෙන්නේ මේ මොහොතේ අවිද්‍යාව දුරු කිරීම විතරයි. අවිද්‍යාව දුරු කළොත් වැඩේ ඉවරයි. අවිද්‍යාව තියෙනවද නැද්ද කියලා බලා ගන්න හොඳ විදිහක් තමයි විඥානේ හටගත්තද නැද්ද. විඥානේ හටගත්තද කියලා දැනගන්නේ දෙපැත්ත බෙදුණාද නැද්ද. විඥානෙන්නේ දෙපැත්ත බෙදන්නේ ලෝකයක් කරා.
සාවි දැන් ඔතන දැන් ওই නිමිති හදනවා කියන එකක් කියන්නේ මමනේ. මේ දැන් පෙර නිමිත්තක්නේ ඒක අතීතයට දාලා ඇවිල්ලා දැන් අතීතයේ දැන් මේ දැකපු සබ්ජෙක්ට් ඇහුණත් දැන් තාක්ෂේ කියලා හරි මොකක් හර්දයක් කියන්නේ නිමිති තිබුණා කියලා තිබිච්ච නිමිති කියන කියන්නේ මමනේ. ඒ තිබුණේ කොහෙද කියලා තැනක් නැහැනේ. ඒකෝර දැන් ඔය ආසවක්කී ඥානය එනකොට දැන් රවි දැන් ඔය කිව්වා වගේ ඒ කියන්නේ ඔය පරණ දේවල් ක්‍රේ කරගෙන යනවා නෙමෙයි මේ මොහොතේ දකින්න දැක්ම විතරයි. එහෙම හිතුවද හරිද? මොහොතේ දකින්න විද්‍යාව පහළ වෙනවා.
මේ මොහොතේ දකින්න එකයි මේ මොහොතේ විද්‍යාව පහළ වෙනවායි තේරෙනවා.
අහහ
මේ මොහොතේ දැක්කොත් පරණ නිමිති ටික උදව් කරගත්තා. මේ මොහොතේ අවිද්‍යාවයි දුන්නේ නැත්නම් මේ මොහොතේ සකස් වුන්නේ නැත්නම් දැන් සකස් වෙන්න නේ නිමිති උදව් වෙන්නේ.
නැකත අතර පොඩ්ඩක් තේරෙනවා මදි කියන පැටලෙනවා වගේ දැනෙනවා. මොකද අපි දැන් නිමිති ඒක දැන් කතන්දර කියගෙන යනකොට දැන් අර දැන් අර ප්‍රතිස්පාචින කියනවා දැන් කියන අවස්ථා හතරකට බෙදලා තියෙන හැම කරගෙන යනවා. සමුදියේ දක්නකොට මේක තමයි ප්‍රොසෙස් එක. නමුත් අන්තිමට ගත්තාම රිසල්ට් එක වෙන්න ඕනේ මෙතන මේ වගේ මේක සම්මුතිය දුන්න නැත්නම් ඉතින් කියන මොකක් කතාවක් නැහැ නේ කියන එක. එතකොට අර නිමිති කියනවත් නිමිති කියලා අපි දැන් කතා කරාට ඒවත් මොකක් කතන්දරයක් නැහැ වගේ කියලා මට හිතෙන්නේ. එහෙම හිතුවත් හරිද නැද්ද?
ඒක තමයි කතන්දරයක් නැහැ. කතන්දරයක් නැති වෙන්නේ මේ මොහොතේ අවිද්‍යාව යෙදුන්නේ නැත්නම්. දැන් මේ මොහොතේ සද්දයක් ඇහෙනවා කිව්වොත් එහෙම ඒ සද්දය ඇහෙන්නේ කණෙන් කිව්වොත් එහෙම දැන් ඒ සද්දය හදන්නයි කන හදන්නයි අවිද්‍යාව යෙදිලානේ. මේ මොහොතේ කණකුයි සද්දකුයි හැදුවනම් අර අතීත නිමිති වලට වැඩ කරන්න පුළුවන් කලම හදපු කෙනෙක් ඉන්නවනේ. දැන් වතුරේ බල්ලා හැදුවනම් වතුරේ බල්ලා හදපු ගොඩ බල්ලාගෙන්තරෝ අපිට වතුරේ බල්ලා ගැන කතා කරන්න බෑ. ඇසුරු කළොත් මම වෙමි. උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය. ඇසුරු නොකරගෙන නෙවි. ඇසුරු කරන ගමන් මම නෑ කියන්න බෑ. ඇසුරු නොවෙන්නේ කොයි වෙලාවටද? මේ මොහොතේ අවිද්‍යාව යෙදුම් නැත්තම්. ඇසීම බවම දැක්කනම් අවිද්‍යාව යෙදුම් නැත්තම් දැන් කනකුයි ශබ්දකුයි උපදින්න බෑනේ. අපි කනකෝ ඉසත් දෙක උපද්දගෙන මේ ඇසීම ගැන කතා කරන්න ගියක දැ ඒක නූපදින ගතිය එහෙම මේ වචන වලින් කතා කරන්න බෑ. ඒක සාක්ෂාත් වෙනවා කියන්නේ ඒක මේ ආයතන වලට ගෝචර දෙයක් නෙවෙයි. නිරෝධේ ඥානය ගන්න පුළුවන් අය පටිච්ච සමුප්පන්න සම්බන්ධය තුල. දැන් අපිට මේවා තියෙන්නේ සමුදේ හිඳයි. සමුදේ නැත්තම් මොකද්ද தත්ත්‍ය කියන එක නුවණකට ගෝචර වෙන එකක් නිසා රැවටිනේ ඉඳන් ඒක ගැන කතා කරන්න බෑ. මොකද රැවටිනේ ඉඳන් කතා කරන්න ගියාම හිතනවා ආයෙහෙන එතන මේව නැතුව ඇති. ඒ නිවනේ කන නැතුව ඇති. ඒ නිවනේ ශබ්ද නැතුව ඇති. කියලානේ අපි හිතන්න හදන්නේ. ඒ නැතුව ඇති කියලා හිතන එකෙන් අපි නත්ති ප්‍රත්‍යයෙන් අරකට අහුවෙලා. මේවා නැතුව ඇති කියන එකෙන් අපි ලෝකෙට අහුවෙලා. එතකොට නිරෝධය ස්පර්ශ වෙන්නේ නැහැ. ඒ නත්ති ප්‍රත්‍යයයි අවිගත ප්‍රත්‍යයයි කියලා කියන්නේ ඒ වගේ මිදිලා නැහැ. ඒ නැත කියන එකෙන් අපි ඒකට අහුවෙනවා. ඕකෙන් බේරෙන්න පුළුවන් පටිච්ච සම්පන්න බව අවබෝධ කිරීමෙන් විතරයි වෙන විදිහක් නැහැ. මෝඩකම තියෙනකන් ලෝකේ තියෙනවා කියන තැන. මෝඩකම තියෙනකන් තියෙන ලෝකේ මෝඩකම නැති කෙනාට කොහොමද කතා කරන්නේ ඉතින්?
උත්තර ස්වාමී දැන් හරිම වැඩිය දැන් ඔතන කල්පනා කරනකොට හරි මන්ටම දෙපැත්ත එක්ක තියෙනවා එක්ක නැහැ. දැන් ඔහොම කතා කරොත් එක පාටම හිතනවා එහෙනම් සද්ද නැද්ද කියලා. සද්ද නැද්ද රූප නැද්ද? ඒකවල ප්‍රඥා හිතම දැක ගන්න ඒක ඉතින් ඒක හිතා ගන්නවත් බෑ කියලා මට හිතෙන්නේ.
ඒක තමයි ඒක පෙර නොයසවිරු ධර්මයක් කියන්නේ. බුදු කෙනෙක් ගැන ශ්‍රද්ධාව ඉන්නේ ඔන්න එතකොට. බුදුහාමුදුරුවෝ මේ වගේ එකක් නෑ. අපිට කොහෙත්ම හිතා ගන්න බැරි එකක් නෙමේ. දේශනා කරලා තියෙන්නේ. ඒකයි දහම දැකීම තුලයි ශ්‍රද්ධාව ඉන්නේ. එතකොට දැන් ඕක තාම අපිට තේරෙන්නේ නෑ. ඒ වුණාට දැන් ශ්‍රද්ධාවක් එනවනේ. අන්න ශ්‍රද්ධානුසාරී වෙන තැන. ඒ ශ්‍රද්ධාව මත මේක කොහොම හරි තේරුම් ගන්න ඕන. දැනට රූප පැහැදිලි නැති වුණාට මේ එහෙම දෙයක් වෙන්න ඕන. මේ කොහොම හරි තේරුම් ගන්න උත්සාහ කිරීම තුළ ධම්මානුසාරී වෙනවා. ඒ කියන්නේ දැනට නොතේරුණාට මේකේ මේ තේරුම් ගන්න ඕන ස්වභාවයක් බුදුහාමුදුරෝ කියා දීලා තියනවා කියන එක ගැන ශ්‍රද්ධාවක් එනවනේ. දැන් මේ වෙලාවේ Nirodhe පැහැදිලි නොවෙන්න පුළුවන්. හැබැයි ඒක දැන් අපිට පේනවනේ මේ අපේ මොකක් හරි ප්‍රඥාවේ අඩුවක් මිසක් දහමේ අඩුවක් නෙවෙයි කියලා වගේ. ඒක තියක් එනව නේද?
ඔව් එහෙම තමයි. දැන් බලන්න දැන් ශ්‍රද්ධාව අර කෝසම්බි සූත්‍රයේ කියනවා වගේ අර දැන් අර ශ්‍රද්ධා රුචිය අනුස්ස ආකාර පරිදි ජනකාන්ති කියන ඒවයන් ඔබට ඒ කියන්නේ ඒවයන් ඒ ඔක්කොම ගෙම්ම ඔබට ගිය නුවණක් එන්න ඕන කියන එක නේද එතනත් කියන්නේ. ඒ කියන්නේ ඔවා ශ්‍රද්ධාව එන්න ඕනේ අර විදිහට. නමුත් අර අපිට ඒ දක්ෂුදේ පහළ වෙන්න ඕනේ අර විදිහට කියලා තමයි මට හිතෙන්නේ. එහෙම තු සල්ලි ගන්න.
ඔව් ඒක අවබෝධය එනකොට තමයි ওই ටික අයින් වෙන්නේ. එතකන් අපි දැන් කිව්වා වගේ මේක නිකන් මෙහෙම දෙයක් නෙවෙන්නේ කියලා නිකන් රුචියෙන් පිළිගන්නවා. මේක දැකලා නෙවෙයි. නිකන් හරි ආසයි. මෙහෙම දෙයක් නෙවෙන්නේ. ඒක රුචියකින් පිළිගැනීමක්. නැතුව දහම ප්‍රත්‍යක්ෂ කරලා එන දැක්ම නෙමෙයි. මේ ප්‍රත්‍යක්ෂ වීම තුල තමයි ඔය කියපු ශ්‍රද්ධා රුචි මොනවාද ඔය කියපු වචන ටික ඔක්කොම අයින් වෙනවා. ඒ කැමැත්තක් හින්දා නෙමෙයි පිළිගන්නේ. ශ්‍රද්ධාව හින්දා නෙමෙයි පිළිගන්නේ. දැක්ක දවසට. ඒක එහෙමමයි. බුදුහාමුදුරුවෝ හිටියත් නැතත් මේකනේ පවතින ඇත්ත. නේද? බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව නෙමෙයි ඇත්ත දැක්කහම එන්නේ. තේරුණාද? ඒ වචන අයින් වෙන එකත් ඉතින් ප්‍රඥාවෙන්ම තමයි ඒකත් තේරුම් ගන්න
තියෙන්නේ. නැත්නම් ඔතන ප්‍රශ්නේ නම් පෑදිලි. ප්‍රශ්නේ කියන්නේ ඔතන විඤ්ඤාණවාදයට වැටෙන ගතිය එනවා. මේ එතන ඔතනින් මම ඉතින් හොඳුම් ගාව කල්පනා කරන්න ඕන තැනක් කියලා තමයි ඉතින් දැනට හිතෙන්නේ. තේරුවන් සර්ණයි.
ඔක කල්පනා කරාට අහු වෙන්නේ නැහැ. ඒකයි මේ හතක් ආවෙතරයි කියන්නේ. භාවිතා බහුලී කතා. වර්තමාන අරමුණක් එනකොට ප්‍රායෝගික වෙයි දෙන්න ඕන. මං කියන්නේ ශබ්දය ඇහෙනකොට මුලින්ම ශබ්දයට අදාළ රූප හැදෙන්නේ කොහොමද? ඒක ප්‍රත්‍යක්ෂ වෙනකන් ඒවා පෙන්න ඉන්න ඕන. මේ හිතෙන්ම නෙහදුයි. මුලින්ම ශබ්දෙත් නෑ කියන්න යන්න එපා. මොකද අපි ඉන්නේ ශබ්දෙ නෙමේ රූප ගොඩේ මුලින්ම ඉන්නේ. මේ සද්දයයි මේකේ, මේ සද්දයයි කාර් එකකේ, මේ සද්දයයි කපුටගේ. ඔතනනේ අපි ජීවත් වෙන්නේ. එතකොට අර මොහොදු එරලේ ඉඳන් පටන් ගන්න ඕන. රූප ලෝකේ ඉඳන් පටන් ගන්න ඕන මේ කාම ලෝකේ ඉඳන්. කාම වස්තු ටික කාම ගුණ කරන මත්තමට එන්න ඕන.
ඔබ දැන් රවි ඔතන ප්‍රශ්නේ දෙන්න අර හිතෙන්මනේ හැදුවේ කියන තැනට එනවා. ආපුවාම ඔතන විඥානවාදය ඒක තමයි. ඉතින් ඔය දැන් ගැටළු අපිට වතුනේ
නෑ. ඒ හිතෙන්මනේ හැදුවේ කියන එක තර්කයට අහු වෙන එකක් නේ. අය අපිට තාම රූප පිහිටනවනේ කොච්චර හිතෙන්ම හැදුවේ කිව්වා. බල්ලා පුරනකොට බල්ලා පිහිටනවා. මේ හිතෙන්ම හැදුවා කියන්නේ ඒ තර්කෙන් කියනවා මිසක් අපි එතන පිහිටලා නෑ. පිහිටලා ඉන්න නම් විදර්ශනේ වැඩෙන්න ඕන. එකයි මම අර කිව්වේ දැන් පද්මට පේනවා නම් මේ චිත්‍රපටියක්මයි බලන්නේ කියලා. අන්න ඒ යම් කිසි ප්‍රමක පිහිටීම. ඒ හිතලා කියනවා නම් ඒක පිහිටීම නෙමෙයි, විතර්කයට අහු වෙන එක. බලන මොහොතෙම පේනවා නම් මේ චිත්‍රපටියක් බලන්නේ කියලා. එහෙන් බලනකොටම ඕන තව චිත්‍රපටියක් බලනවා කියන තැන එළඹි සිහියක් තියනවා නම් ඒ සුළු මොහොතකට වගේ එන්න පුළුවන් ඉතින් විදර්ශනය කරගෙන යනකොට. එතෙන්ට එනකන් අපි මේ 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 තර්කයෙන් කතා කරනවා විතරයි. කරබාවිතා බහුලී කතා වුණේ නැහැ. මේ තර්කෙන් කතා කරන එක උදව් වෙනවා ඊළඟට භාවිතා කරන්න බහුලී කතා කරන්න. මේ භාවිතා බහුලී කතා ඒකේ යෙදීම තුල උතෙන්දි දැන් ආයේ නුවණක් එයි. ඇයි බුදුහාමුදුරුවෝ මේ කෙනෙක් සතර සතිපට්ඨානේ අවුරුද්දක් වැඩුවෝ නැත්නම් දවස් 7ක් වැඩුවෝ එක්ක අනාගාමී වෙනවා නැත්නම් රහත් වෙනවා කියලා කියන්නේ. අපි ඔක කරන්නේ නැහැනේ. ඒකත් තේන්න ගන්න.
තෙරුවන් සරණයි. මං හිතුවේ අර දැන් අර කවුද අර පද්මවති කිව්වා වගේ දැන් ඇත්තරම මේ මේ සමහර ඒවා දැන් අර කටුකුරු දහම්තුරුන්ගේ දේශනාවලින්ම අපිට කියන්නේ මතුවෙච්ච මේ කියන්නේ මේ කියන්නේ බුදුහාමුදුරු බුද්ධ දේශනාව සමහර ඒවා ඇත්තරම අපිට ප්‍රයෝජනට ගන්න පුළුවන්. අර දැන් අපි දැන් ඔය විමසන ක්‍රමය අනුවනේ සමහරට ගිහිල්ලා හිර වෙන්නේ මෙතන මේ මේ හිතෙන්ම හදපු දෙයක් එහෙම කියලා ඒක දැඩිව ග්‍රහණය වීමක් නිසාමනේ අර දැන් එතකොට ඒ වගේ විඥානවාදයක් වගේ දෙයක්කට යන්න පුළුවන් වෙන්නේ. දැන් එහෙම නැත්නම් අපි හිතුවොත් දැන් අර හත්පාදූපම සූත්‍රය අර කියන්නේ අතක් ඇති කලම තමයි මේ දිගහැරීමක් හැකිලීමක් ඒ වගේ තියෙන්නේ. බඩක් කියන්නේ කුසක් ඇති කල තමයි බඩගින්නක් පිපාසයක් දැනෙන්නේ. අර මෙතන මේ වගේ ධර්මතාවලින් ද්වේෂාව කියන එක බුදුහාමුදුරුවෝ මතු කළේ වෙනවා. ඉතින් අර දැන් ඒ වගේ දෙයකින් හරි එහෙම නැත්නම් අර දැන් තව උදාහරණයක් කිව්වොත් අර කටුකුරුන් දහාමුදුරෝ උදාහරණයක් දෙනවා අර මේ අර දාන් ඇතිල්ල ගැන. ඒ කියන්නේ පිළ දෙකකට බෙදීම දෙපැත්තකට බෙදීම කියන එක ඉතාම අපූර්වට කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් මේ ඒ කියන්නේ දකින්න පුළුවන් නම් ඒ ඒ ඒ වගේ ප්‍රමාණයක් ඇති සමහර වෙලාවට මේ මේ ආයතන බෙදීම ගැන මේ 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 අවිද්‍යාවෙන් මේක දෙදෙන්නේ කියන හැඟීම ඒ ඒ අඩු ගන්න යම්කිසි මේ දැකීම මට්ටමක් ඇති කරගන්න පුළුවන් මේ කියන්නේ උපකාර වෙන දේවල් කියලා මට හිතුණා. පෙරලන් සරණයි.
ඒක හරි. ඒ අන්න ඒ ඒ ඒ ඇයි මෙහෙම බෙදුනේ? ඇයි මෙහෙම බෙදුනේ? දැන් පිළ දෙකක් බෙදුවේ ඇයි? ඒක තමයි සමුදය කියන්නේ. බෙදුවට පස්සේ අපි ඔක ගැන කතා කරන්න ගියාට අහුවෙන්නේ නැහැ. බෙදන්න හේතුවම හොයාගන්නවා. ඇයි අජ්ජත්ත බහිද්ද බෙදුවේ? පෙර දෙපිල බෙදුනොත් විතරයි දාම් සෙල්ලමක් තියෙන්නේ. දෙපිල බෙදුවේ නැත්තම් ගේම් එකක් ගැන කතා කරන්න බෑ. දැන් දෙපිල බෙදුවේ නැත්තම් ක්‍රිකට් මැච් එකක් ගහන්න බෑ. සමුදේ දකින්න ඕන මේ දෙපැත්තට බෙදීමමයි. කවුද බෙදුවේ? අන්න එයා තමයි විඥානෙ. විඥාන මායාකාරයා තමයි මේක බෙදුවේ. ඒතර බෙදන්න ඉඩ දෙන තාක්කල් විඥානෙට අපි ඉඩ දීලා. දැන් විඥානෙ තික්මවා යෑමක් මේ තියෙන්නේ. විඥානෙට බෙදන්න දුන්න නැත්නම් එහෙම දැන් අර ගේම් එක ගහන්න බැරි වෙනවා. කියන අපේ ලෝකෙට අහු කරන්න බැරි වෙනවා දෙපත්ත බෙදුවේ නැත්නම්. ඒ සඳහා ඒ අවබෝධය සඳහා ඉතින් එකපාරට බැරි හින්දා ක්‍රමක්‍රමයෙන් යන වැඩපිළිවෙලක්. ඒ කියන්නේ අපේ ප්‍රඥා මට්ටමට ගෝචර වෙන තැනින් පටන් අරන් ටිකෙන් ටික එහාට යන්න ඕන. අර මේකේ යෙදෙන්න ප්‍රඥාවේ දියුණුවක් වෙන්නේ. ප්‍රඥාවේ දියුණුව වෙනකොට පේන ගැඹුර වැඩි වෙනවා. තව ටිකක් ප්‍රඥාව වැඩි වෙනකොට තව ටිකක් ගැඹුර පේනවා. අපේ ප්‍රඥාපත්ත වැඩෙන්නේ නැතුව අපි අර තර්කයෙන් කතා කළාට ඒක ඇත්ත වුණාට ඒක ගැනත් අපි මතයක් නේ හදාගන්නේ. මෙහෙම වෙන්න ඇති. එන නිවන කියලා මඤ්ඤණාවක් තියෙන්නේ. ඒ මඤ්ඤණාව දැන් පෘථග්ජන නිවන මඤ්ඤණාව. හතන් වහන්සේට නිවන කියලාත් මඤ්ඤණාවක් නැහැ. සේක පුද්ගලයා මාමඤ්ඤති. එයා දන්නවා දැන් මෙච්චර කල් මඤ්ඤණාවක හිටියට අවිද්‍යාව දුරු වුණ මනසට ওই මඤ්ඤණාවක් නැහැ. අපේ මඤ්ඤණාව තමයි ආ නිවනේ මෙන්න මේ ටික නැතුව ඇති. අජ්ජත්ත බහිද්ද නැතුව ඇති. කනයි සද්දේ නැතු ඇති. ඒක මඤ්ඤණාවක් කියලා අපිට තේරෙන්නේ නැහැ. මොකද අපි කනටයි සද්දටයි අහු වෙලානේ නිවන ගැන කතා කරන්නේ. මේ රහතන් වහන්සේට මේව නැතු ඇති කියන. ඒක මඤ්ඤණාවක් මිසක් නිරෝධේ නෙවි. දැන් අපි එක තේරෙන්නේ නැත්නම් හිතන දැන් ඕන වතුරට එබෙන බල්ලා දැන් බල්ලෙක් ඉන්නවා කියන තැනනේ ඉන්නේ. එයා ටිකක් තේරුම් ගත්තොත් එයා හිතනවා ඇති අර මිනිස්සුන්ට නම් වතුරේ බල්ලා නැතුව ඇති. මට මේ බල්ලා හිටියට මිනිස්සුන්ට නම් මේ වතුරේ බල්ලා නැතුව ඇති. දැන් නැතුව ඇති කිව්වට බල්ලෙක් නැත කියන එකට අහුවෙලා කියලා එයාට පේන්නේ නැහැ. ඒක තමයි අර නැත කියන දෘෂ්ටි. ඒක දෘෂ්ටියක් කියන එක පේන්නේ නැහැ. ඉපදිලා නැති එකයි ඒ කියන්නේ හටගෙන නැති එකයි නැත කියන එකයි එහෙමම වෙනස් ධර්මතාව දෙකක්. නූපදීන ස්වභාවයේදී නැත කියලාවත් කතා කරන්න බෑ. ඒ අවබෝධයේ ඒ කියන්නේ ඇත නැත එක දුරු වෙන්නේ ওই පටිච්ච සම්පන්න බව දැක්ම තුල. පටිච්ච සම්පන්න බව දකින්න පුළුවන් සමුදය දැක්ම තුල. සමුදයේ ප්‍රඥා මට්ටම අනුව දකින සමුදය වෙනස් වෙනවා. මේක අවිද්‍යා මට්ටම අල්ලන්න පුළුවන් රහත් වෙන මට්ටමේ ප්‍රඥාවකට ඊට මෙහා සෝවාන් වෙන මට්ටමේ ප්‍රඥාවට ඒක අල්ලන්න අමාරුයි. ඒ කියන කතාව හරි. ඒකම සරණයි.
අපි අනික් අතට ප්‍රශ්න ඒ වගේ තේරෙන්නේ මම තව ප්‍රශ්නයක් අහන්නම් මේ. මේ මයි දැන් අපි දැන් ඇත්තටම මේ රූප වෙන් කරගන්නනේ හදන්නේ. මම යහන ප්‍රශ්නේ සමහරට මේ දැනට අහන්න ඕන නැති ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. දැන් ඔය අර චක්‍ර දැන් අපි වේදනානුපස්සනාවට වාගේ ගිහාම දැන් චක්කු සම්පස්ස වේදනා වාගේ එතන වේදනානුපස්සනාව වඩනකොට මේ අජ්ජත් බහිජ්ජ කියන්නේ මොකද්ද කියන එකයි මම අහන්න හිතුවේ. නමුත් මට හිතෙනවා තාම ওই රූප ගැන අපි හරියට දකින්න නැතුව අනික් ඔය වේදනානුපස්සනාව ගැන හිතන එකේ තේරුමක් නැහැ කියලා. අපි එතන පුළුවන් ද හිතන්න අපිට නිකන් දැනට හිතන්නවත් ඔය චක්කු සම්පස්ස වේදනා කියුවාම එතන අජ්ජත් බහිජ්ජ කියන්නේ මොකද්ද කියලා නිකන් දල අදහසක් හරි ගන්න පුළුවන් ද අපිට? තේරුම් සරණයි.
ඒක මට චුට්ටක් අහුන්නේ නැහැ. ඒ අහනවද ප්‍රශ්නේ?
නෑ දැන් අපි රූපය පිරිසිද දකින්න තමයි මේ උත්සාහ කරන්නේ. ඒ කායानुපස්සනාව දැන් වේදනානුපස්සනාව ත යන්න සමහරට බැරුව ඇති මේ කායानुපස්සනාව හරියට වැඩෙන්නේ නැතුව ඒ වුණාට අපිට දලාදාසක් ගන්න පුළුවන්ද? දැන් වේදනානුපස්සනාවේ තියෙනවා දැන් චක්කු සම්පස්ස වේදනාවාගේ කියන දැන් මේ වේදනාව දැන් චක්කු සම්පස්ස වේදනාව කියවම එතන වේදනාවේදී අජ්ජත් බහිජ්ජ බලන්න කියලා කියනවනේ මේ සතිපට්ඨාන සූත්‍රයේදී. එතන අජ්ජත් බහිජ්ජ වෙන්නේ මොකක්ද කියලා නිකන් දල අදහසක් හරි ගන්න පුළුවන්ද දැන් චක්කු සම්පස්ස වේදනාවේදී? තිරුවන් සරණ.
ඔව් එහෙනම් මේකේම දැන් අපි මෙහෙමයි හිතන්න ඕන. අර පූර්ව ප්‍රතිපදාවේ කොටසකුත් තියෙනවා, ආර්ය ප්‍රතිපදාවේ කොටසකුත් තියෙනවා. පටන් ගැනීමේදී පූර්ව ප්‍රතිපදාව කියන්නේ ලෝකයට අයිති මට්ටමකින් තමයි පටන් ගන්නෙ. ඒතර ලෝකෝත්තර දර්ශනයේ එනකොට තමයි අර මේ වගේ ගැඹුරට යන්නේ. එතකොට දැන් ඔය කට්ටිය වේදනානුපස්සනාව කරනවා කිව්වට මේක ඉතින් මගේ අදහසනම් කායනුපස්සනාව සම්පූර්ණ වෙනකන් ආර්ය ප්‍රතිපදාවේකට එන්න ටිකක් අමාරුයි. මොකද දැන් අපි කයට අහු වෙන තාක්කල් රූපයට අහු වෙන තාක්කල් මේ රූපය සම්බන්ධ වේදනාවක් කරගෙනයි වේදනාව දිහා බලන්නේ. දැන් අපි හිතමු ශරීරයේ එන වේදනාව, මේ කකුලේ වේදනාව, බඩේ බඩගින්නේ නැන්නේ බඩේ වේදනාව. ඒකට අපි කයෙන් මිදිලා නැත්තම් ඉදිලා කියන්නේ කය පිරිසිඳ දැකලා නැත්නම් හැමතිස්සෙම අපි වේදනාව ගැන කතා කළාට කය සම්බන්ධ කරනවා. මේ කට්ටක් ඇනුන නිසායි වේදනාව, මදුරෙක් ආපු නිසායි වේදනාව කියලා රූපයකට සම්බන්ධ කරනවා. රූපය පිරිසිඳ දකින තාක්කල් අපි අර කාම ලෝකෙන්නේ හේතු හොයන්නේ. කාම ලෝකේ කියන්නේ මේ ඉන්ද්‍රිය පහට ගෝචර වෙන ඒවා එළියේ තියෙනවා කියන මට්ටම. ඉන්ද්‍රිය පහට ගෝචර වෙන ඒවා එළියේ තියෙනවා කියන්නේ රූපයට අහු වෙලා රූප ඒ කියන්නේ මේ රූපස්කන්ධය කියන එකනේ. ඇයි රූපේ කණයි සත්‍ය. ඒව පිරිසිඳ දකින තාක්කල් වේදනාව බලන්න පුළුවන්. ඉතින් බලයි අර ඇති වෙන නැති වෙන වේදනාව. අතව මේ පටිච්ච සමුප්පන්න වේදනාව දකින්න නම් මේ මට හිතනවා මේ කායනුපස්සනාවත් ආර්ය පැත්තෙන් එන පැත්තෙන් ආවොත් තමයි එතනින් එහෙම හිතන්න අර Nirodhe ඥානං කියන එක ඉන්නේ ආර්ය දර්ශනය තුල විතරනේ. නැත්තම් අපි මේක නැති වුණා කියන එක Nirodhe කියලානේ හිතාගෙන ඉන්නේ. හත නොගන්න ගතිය Nirodhe‌යි කියන මට්ටමට එන්න ඕන. ඒකට ඇති වෙලා නැති වුණ කතාව නෙවෙයි එතකොට තියෙන්නේ. ඇති වෙනවා නම් ඇති වෙන්නේ අවිද්‍යාව මත. කියන තැනට යන්න ඕන. මෝඩකම මතයි හටගන්නේ. තොර මෝඩකම නැති මනසට ඇති වෙලා නැති වෙන කතාවක් නේ උපදින්න ඉදියන්නේ. ඒත් ඔන්න ඔය දර්ශනේ එනකන් සම්මාදිට්ඨිය ආර්ය සම්මාදිට්ඨිය නෑනේ. කියන්නේ Nirodhe ඥානේ නැත්තම් සම්මාදිට්ඨිය කියන එකක් කතා කරන්න බෑනේ. දුක්ඛේ ඥානං සමුදය ඥානං Nirodhe ඥානං මග්ගේ ඥානං හතරම ආවොත් විතරයි සම්මාදිට්ඨිය කියන්නේ. තමතෝ ගොඩාක් කතා කරන තැන්වල අපිට පේනවා මේ Nirodhe ඥානං කියන එක නැතුව කතා කරන්නේ. හටගත්ත දේ නැති වුණා කියන තැනින් කතා කරන්නේ. ඒකට ලෝකෙට අහු වෙනවා. දැන් මොන භාවනා කමටහනක් හරි කරන්න ඕන සතර සතිපට්ඨානෙ සම්පූර්ණ වෙන්න. දැන් ආනාපාන සති කමටහන වඩන්න ඕන මොකක් සඳහාද? චත්තාරෝ සතිපට්ඨානෙ පරිපූර්ණේ. ඊළඟට ඇයි සතර සතිපට්ඨානෙ පරිපූර්ණ කරන්නේ? සත්ත බොජ්ජංග වෙදෙන්න. ඔන්න ඔය දේවල් නොවන විදිහට කරන භාවනා තමයි අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ. ඇතිවීම නැතිවීම බැලුවා, නාම රූප බැලුවා, හේතුඵල බැලුවා කියලා කිව්වට මේ සතර සතිපට්ඨානෙත් නැහැ, සත්ත බොජ්ජංගත් නැහැ. ලෝකෙට අයිති දෙයක් නම් විස්තර කරනවා. ඒ විස්තර කරන මමත් ඉන්නවා. සතර සතිපට්ඨාන සප්තබොජ්ජංග වැඩෙනකොට ලෝකෙ පිහිටන්නත් බෑ, මම පිහිටන්නත් බෑ. අර ওই දෙකෙන් එකක් පිහිටුවොත් දෙන්නම ඉන්නවා. අසුරු කළොත් මම වෙමි. අසුරු නොකරගෙන නෙවි. කියන ධර්මත උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. ඇසුරු කළොත් මම වෙමි. ඇසුරු නොකරගෙන නෙවි. ආනන්ද සූත්‍රය කියන්නේ. ඒ හින්දා මං කියන්නේ ඕක දැන් මේ වර්ග කර කර ඉන්න නෙමෙයි. මේ වඩන්නේ කායනුපස්සනාවද, චිත්තානුපස්සනාවද, ධම්මානුපස්සනාවද මොකක් වුණත් කමක් නැහැ. මෙන්න මේ සම්මාදිට්ඨිය එක්ක, Nirodhe ඥානං එක්ක Nirodhe සඳහා කරන වැඩපිළිවෙලක් වෙන්න ඕන. ඒක එතකොට මොන නම දුන්නත් අපිට ගැටලුවක් නැහැ. අකට කෙනෙක් ආනුපස්සනාගය, කෙනෙක් වේදනානුපස්සනාගය, කෙනෙක් චිත්තානුපස්සනාගය මොන නම දුන්නත් ඒක නෙමෙයි වැදගත් වෙන්නේ කරන්නේ මේකද කියන එක.
ඔව් එතන අර කියන්නේ මේ අර වට්ටෝරු වගේ මේක කායනුපස්සනා වේදනානුපස්සනා කියලා එහෙම කරන ඒ කරනට වැඩිය පදන්මක් හැටියට සම්මාදිට්ඨිය ඇතු ඒ කියන්නේ දිට්ඨි සම්පන්නව මේ වැඩේ කරේ නැත්නම් ඒක ප්‍රතිඵලයක් අපිට දකින්න ඒ කියන්නේ එතනින් ගම් වෙනව නේද? ඒ කියන්නේ අපි ඇත්තටම මේ මොන හරි ධර්මයේ පිළිබඳ යම්කිසි නිර්වල භාවයක් ඇතුව කළ යුතුයි කියලා. තේරුම් ගන්න.
මම හිතට හිතන්නේ හුඟක් වෙලාවට දැන් අහගෙන ඉන්නකොට වුණත් අපිට අපි හරියට තේරුම් අරගෙන නැත්නම් කල යුත්ත මේකයි කියන එක. දැන් කියන්නේ මම අවුරුදු ගාණක් තිස්සේ මේක කරන්න යනවා මේ කායනුපස්සනාවේ කියන්නේ මගේ අදහස තිබුණේ සම්පූර්ණයෙන් වෙන දෙයකට. ඊට මේ දැන් කොග්ගලගේ මැතිතුමාට පින් සිද්ධ වෙන්න තමයි මම ඒක හරියටම කරගත්තේ. ඒ කියන්නේ මේක හුඟක් හරියටම අපි ගියෝතින් විතක්ක විචාර කර මේ වචනවල තේරුම් හොය හොය යනකොට අපේ කාලය විනාශ වෙනවා මං හිතන්නේ. ඒක නිසා භාවනාවට හරියට හිත යොදවනවා නම් දිලි මහත්මිය මතේ කිව්වේ මෙහෙම අන්නකොට මේ වේදනාව මෙන්න මේ අතේ තියෙන වේදනාව බලන්න කියලා. ඉතින් මම මේ විදිහටම කකුලේ එහෙම බලනකොට ප්‍රතිපල ඉතා ඉක්මනටම තමන්ට දැක ගන්න පුළුවන් වෙනවා මේ ධර්මය කියන්නේ මේකයි කියන එක. ඒ කියන්නේ දැන් මට මම දැන් ඇවිදගෙන යනකොට මට එනවනම් මේ වේදනාව කියන්නේ දැනුම තියෙනවනම් ඒ දැනුම දිහාම බලාගෙන මට දැනෙනවා මොකද්ද දැනෙන්නේ. හරි පටවිය කියන්නේ මොකද්ද මේ පේන්නේ නැති මේ දෙය තමන්ගේ එක එක්කෙනා හිතන විදියට දැනගෙන තියෙන විදිහ කරගෙන යනකොට මට කොයි වෙලාවකවත් මෙතන කයක් පේන්නේ නැහනේ. කොහෙද කය තියෙන්නේ? කයට මේ වේදනාව කියන්නේ කියලා අන්න ඒ මම මේ කියන්නේ මම හොයාගෙන යන හැටි. ඒ වගේම දැන් හුස්ම ගන්නවා. එතකොට හුස්ම ගන්නකොට වායුව ඉතින් හරි සන්තෝෂෙකුත් එනවා මේ කියා දෙන විදිහට කරනවා නම්. එතකොට මේ හුස්ම කියන්නේ අර ඔන්න හුලං හමනවා. මේකේ මේ වදින මේ දෙකේ මොකද්ද කියන වෙන්නේ සමුකුත් නැහැනේ. එතකොට අජ්ජන්ත කිව්වත් බහිද්ද කිව්වත් මේ ඇතුළට ගිය හුලඟ කිව්වත් පිටතා හුලඟ කිව්වත් බලාගෙනම යනවා නම් අපිට පේන්න ගන්නවා සමහර වෙලාවට පැයක් දෙකක් වෙන්න පුළුවන්. ඇවිදින්න තරම් වලදී තමන් ඒකට හිත යොමු කරගෙනම යනවා නම් ඉතින් හුණගේ නෑනේ මම එතන නැහැනේ. ඉතින් ඔය කාය අනුපස්සනාව හරියට කරනවා නම් මට සමාවෙන්න මම වැඩියට කියනවා නම් මම මේ කියන්නේ තමන්ට කළ හැකි දෙයක් දැන් කළ යුතු දෙයක් කියලා මට හිතෙනවා. ඒකකොට මේ ප්‍රශ්න ඉබේම විසඳන ගතියක් තියෙනවා. මේ හරි මේ තමන්ට හරි සන්තෝෂයකුත් වෙනවා ඒක දිහා බලනකොට. නමුත් අපි එක එක නම් කියපු විදියට විඥානය හරි මොකක් හරි අරගෙන ඒ වගේ දේවල් වලට නම් මම අහු වෙන්නෙම නැහැ. අපි අපරාධ කාලය විනාශ වෙන එකක් කියලා මට හිතෙන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි පොඩ්ඩක් මට දැන් පද්ම ඔය කිව්වේ දැන් ඔක ඔය කායන පස්සනාවට ගැලපෙන විදිහද නැත්නම් ඔයා හිතන විදිහද? එතන මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද දැන් හිතන්නේ ඇවිදිනකොට වේදනාව එනවා. වේදනාව දිහා බලන් ඉන්නවනේ. ඒ වේදනාව දිහා බලන් ඉන්න එකද බුදුහාමුදුර කියලා කියන්නේ නැත්නම් ඒක ඇති වෙන ආකාරය බලන එකද කියලා මට පොඩ්ඩක් අපි
අන්තිමට මම කරන හැටියට මම දකින්නේ මම ඒක දිහා බලාගෙන ඉන්නවා කියලා මට කියන්න බෑ. මට දැන් කකුලේ කැමම ඇවිදිනවා දැන්. එතකොට මට එක එක විදිය වේදනා කකුල්ලට ඒ වේදනා දැනෙනවා මට. ද වේදනාය කියන්නේ දැනුමක් වෙනවා. දැනුමේ කියන්නේ විඤ්ඤාත නෙමෙයි. මුත ඒක සම්පූර්ණයෙන්ම මුත. Tamanta දැනෙනවා. එතකොට මම එතකොට විචක්ක විචාර කරන්නේ මේ මොකද්ද මේකට මුත කියනවනම් මොකද්ද මට දැනෙන්නේ? හරි සදගතියක් හරි දැන් මම කරන හැටියට නะ සදගතිය. එතකොට එහෙම ඒ සදගතිය එහෙනම් සදගතිය කියන්නේ මොකද්ද? සදගතිය කියන්නේ පටවියනේ. එතකොට ඊට මම බලනවා කය තියෙන්නේ කොහෙද කියලා. මෙන් මට කකුලක් පේනවයි මෙතන වදිනවයි කියලා. නෑ මට කකුල දකින්නේ නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ කියපු විදියට මම දන්නේ නැහැ. කොග්ගලේ මහත්මිය කියපු විදියට මම දන්නේ නැහැ. මට එහෙක කරගෙන යනකොට කෙලින්ම මට පෙනුණා එතන කිසි දෙයක් නැති බව. හැඟීමක් පමණක් බව. එතන තියෙන්නේ කියන්න බෑ මුකුත් නැති බව. මුකුත්ම නැහැ කියන්නේ සාමාන්‍ය එක හැඟීමක්. ඒක මුතයක් කියන එක තමයි. අර මම මේ කිව්වේ දැකගත්ත දේවල් වලින් උදාහරණයක් හැටියට මම කිව්වේ මේක ආධාරයක් වේද කියලා.
සිරුවන් සරණයි. පෙරුවන් සරණයි. මේකෙදි දැන් මෙහෙමයි වෙන්න ඕන. ඔක දැනෙන්න ඕන මෙහෙමයි කියන තැනක් හදාගන්න නෙවෙයි, අපි ඉන්න තැනින් පටන් අරන් කරගෙන යන. ඉන්න තැනින් කියන්නේ දැන් ඇවිදිනකොට ඔන්න මගේ කකුල පොළවේ වදිනවා. කකුල පොළවේ වදිනවා දැනෙනවා. එතනින් පටන් ගන්න. එතන සිහිය පිහිටනකොට ඊළඟට අර නුවණක් ටික ටික උතන යෙදෙන්න පටන් ගන්නකොට දැන් ඉස්සෙල්ලා කකුල පොළවේ තිබ්බා, කකුල පොළවේ තිබ්බා කියන කතාවට වඩා මේ දැනෙන හින්දානේ කකුලක් පෙනෙවි, දැනෙන හින්දානේ පොළවක් පෙනෙවි කියන පැත්තක් තේන්න ගනි. ඒ තේන්න අර මගේ සම්පජාන්නේ අපි ප්‍රඥාවෙන් ගත්තු ටික 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 උතන යෙදෙන්න ගන්නවා. ඒකට මුලින් කකුල පොළවේ තීතය විද්දට ඊළඟට කකුලත් අවිද්‍යාවෙන් හදලා තියෙනේ, පොළවත් අවිද්‍යාවෙන් හදලා තියෙනේ. මේ දැනීමක් නේ තියෙන්නේ. දැනීමේ කකුලක්වත් නැහැ, පොළවක්වත් නැහැ. දැනීම දිහා බලාගෙන ඊළඟට ඇවිදින්න පුළුවන්. ඉතින් මේක අර ක්‍රමක්‍රමයෙන් සිද්ධ වෙන දෙයක්. ඊට පස්සේ ඇවිදින්න පුළුවන් පොළවකත් නෙවෙයි, කකුලෙනුත් නෙවෙයි ඇවිදින්නේ. දැනීමක් නම් තියෙනව මොනවාද? දැනීම දිහා බලාගෙන ඉන්නවා. එතකොට මම ඇවිදිනවා කියන කතාව ටික ටික දන්නේම නැතුව අයින් වෙනවා. දැනෙනවා විතරනේ. ඒ වගේ එක එක විදිහට ඉතින් තේන්න පුළුවන්. ඒක දැන් මේක අර වචන වලින් තේරුම් ගන්නවට වඩා ඒක කරනකොට ප්‍රමන්ත ප්‍රත්‍යක්ෂ වෙනවා. දැන් මම අර ඉස්සර සමහරට කියලා ඉති ඔන්න දැන් අපි දුර ගමනක් යනවා. දැන් ඉතින් දුර ගමනක් යනකොට හරි අමාරුයි. තව දුරද තව කොච්චර වෙලා යනවද, දැන් කොහෙද? අරවා මේ ඔක්කොම හිතේ වැඩ කරනවානේ. දැන් ඔය දුර ගමන යන්නේ අපි හිතමු මම ගොඩක් වෙලාවට බස් එකේ හරි කෝච්චියේ හරි යනවා ඉතින්. දැන් අපි ඔය කාර් එකක වෙන්න පුළුවන්. දැන් ටිකක් ඕකේ අපි මොකද්ද කරන්නේ? අපි යනවද වාඩිලා ඉන්නවද? වාඩියලා ඉන්න විතරනේ. යනවා කියන එක කවුද හිතේ? කොච්චර දුරද කියන එක කවුද හිතේ? දුර ගමනක් කියන එක කවුද හිතේ? මහන්සි කියන එක කවුද හිතේ? ඒතරේ ඊළඟට ඒක එකමක් තමයි. ඊළඟට තව ටිකක් බලා ඉන්නකොට දැන් වාඩියලා ඉන්නවා කියන එක කවුද හිතේ? මම මොනවද දැනීම් ටිකක් නිතේ. ගෙදර පුටුවේ වාඩිලා ඉන්න එකයි මේ වාහනයක වාඩිලා ඉන්න එකයි මොකක්ද වෙනස තියෙන්නේ? දෙකේම තියෙන දැනීම් ටිකක්. සානරිට මේ දැනීම් පොඩ්ඩක් අඩු වැඩි වෙන ගතියක් නම් තියෙයි ඉතින්. ඒකට විස්තර දෙන්නේ කවුද? දැනීමේ නෑ නේ ඔය මොකවත්. තව ටිකක් ඒ දැනීම දිහා බලා ඉන්නකොට තව තව ඒවා තේින්න ගනි. ඒකට ඒක තේින්න මොකද වෙන්නේ? කලින් මුලාවෙන් හදපු ටික ඔන්න පේන්න ගන්නවා. ඇයි ඉස්සර මේ මෝඩකමට මේ අර අනිත් ඒවා හදලා තියෙන්නේ? හරි මහන්සි කියලා හැදුවේ අර අනිත් විස්තර ටික දාපු හින්දා. මේ දැනීමක් විතරනේ. දැන් ඔහම ටිකෙන් ටික අපිට අර මුත කියන එකට කිට්ටු වෙන්න පුළුවන් නම් ඉතුරු අවිද්‍යාවෙන් හදන ඒවා ටික ටික අඩු වෙලා යනවා. ඒ අඩුවීම තුල තමයි අපිට පේන්නේ මෙච්චර කල් මේවා අවිද්‍යාවෙන් හදපු දේවල්නේ අපි පරිහරණය කරලා තියෙන්නේ කියන එක අන්න එතකොට ඒක දැනෙන්න ගන්නවා. ඒක දැනීමක් මේසක් ඒක හරි අමාරුයි විස්තර කරන්න. ඒකට අන්න ක්‍රියාවලියේ යෙදෙන කොට ප්‍රශ්නයක් එන්නේ දැන් මේ කායනුපස්සනාවද වඩන්නේ චිත්තානුපස්සනාවද ධම්මානුපස්සනාවද මොකක් වුණත් මොකද අපි නුවණක් එනවා මේ මේ මොඩකම තියෙද්දි මේවා පේනවා ඒ හින්දා අපි ලොකු වෙහෙසක් දරුවා දුකක් වින්දා ඒ මොඩකම යෙදෙන්නේ නැත්තම් මොකක්වත් නැහැ එතකොට අන්න ඒ වගේ ඒක එතකොට අර වචනපත ලැබිලා නැහැ දැන් මොකටද ගලපන්නේ ඇයි ඇයි දැන් කායනුපස්සනාව වඩනවාද කියලා හොයන්නේ ඒ වේදනානුපස්සනා මොකද්ද කියලා ඕවා දන්නේ නැහින්දනේ හොයන්නේ. නේ ඕවා දන්නේ නැත්තම්. ඒ කියන්නේ මං අහන්නේ වචන ටික දන්නේ නැත්තම් ඒ ප්‍රශ්නේ නෑනේ. අර දැනුමකට ගලපන්න නෙමෙයි යන්නේ. ඒ වගේම තමයි දැන් සක්කාය දිට්ඨිය කැඩුනද? සක්කාය දිට්ඨිය කඩන්න හදන තාක්කල් සක්කාය දිට්ඨිය කැඩෙන්නේ නෑ. ඒ සක්කාය දිට්ඨිය කඩන්න හදන කෙනෙක් ඉන්නවා. අපි යෙදුනත් කෙනා පිහිටන දේ නොපිහිටන වැඩ පිළිවෙලක යෙදුනොත් අපිට ගැටලුවක් එන්නේ නැහැ. අක්කාය දිට්ඨිය තිබුණාද නැද්ද මොකක්වත් වෙන්නේ නැහැ. දැන් සෝවාන් වුණාද නැද්ද සෝවාන්? ඒක ගැන ප්‍රශ්නේ නැති වෙලා යනවා. සෝවාන් වුණාද නැද්ද කියන ප්‍රශ්නේ තියෙන්නේ අක්කාය දිට්ඨිය තියෙනකම්. ඒතරේ අවබෝධය තුළ ගැටලු අඩු වෙනවා. ඒකයි මේ මේ දහම මේ බුදු දහමේ තියෙන ලක්ෂණයක් තමයි අවබෝධ කරන්න අර ප්‍රශ්න නැති වෙනවා. වාද විවාද නැති වෙනවා. කලහ විවාද කියෙහෙම කියන්නේ. ප්‍රඥාව වැඩෙන්න ප්‍රශ්න අඩු වෙනවා. අපි දැන් අපිට ප්‍රශ්න තියෙන්නේ අර ලෝකයිති වචන ටිකක් එකතු කරගෙන මේ මේ මේකද මේ මේකද මේ මේකද කියලා ඉතින් ගලපන්න යනා. ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඉතින් ඒක බලන්න හත්තන්න බැහැ. ඒකෙන් තමයි ටික ටික පටන් ගන්න ඕන. ඉතින් මේක අපි ඒ වචන වලින් හොයන්න එක හොඳයි. ඒ සෙවීම තුල අවබෝධෙටම එන්නේ මේකේ යම් කිසි වැඩ පිළිවෙලක යෙදෙන්න ඕන. යෙදෙනකොට තමයි මේ ප්‍රශ්න වලට උත්තර එන්නේ. නැත්නම් රාගෙන්වත් අහගත්තට උත්තරේ ලැබෙන්නේ නැහැ. තර ටික Taman තුලින්ම එන්න ඕන වෙන විදියක් නැහැ. අනේ ඒ වගේ දෙයක් තමයි මට නිකන් මේ තේින්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මේ අර අපෙන්ති මේ අර මුලින් කිව්වනේ දැන් අර අපි ඇවිදිනකොට මේ අර කකුලත් පය ගැටෙන පයකුත් නැහැ ගැටෙන දෙයක්කුත් නැහැ අර සුදු දැනීමක් තමයි විතරයි. අනේ ඒ නිසා මෙතන එහෙම ඒ විතර ගැස්සොත් ඒ දැනීමක් තමයි සෙගුවොත් මෙතන කරන මමෙක් නෑ වගේ හැඟීමක් ඇති වෙනවා කියලා. හැබැයි අපි විමසන්න ඕනේ එතන බුදුහාමුදුරුවෝ කිව්වේ එහෙම මම නෑ කියලා දැකීමක්ද කිව්වේ? එහෙම නැත්නම් මේක මේ අර හේතුපත්ය නිසා වෙන ක්‍රියාවලිය අපි එතන දැකීමක් වෙනවද කියලා අපි හිතන්න ඕනේ. ඇත්තටම දැන් මේ දැන් මෙතන මුතයක් පමණයි. ඒ මුතේ දකින මම ඉන්නවා කියලා අපිට වැටහෙන්නේ නෑනේ. ඉතින් ඒ එහෙමද බුදුහාමුදුරුවෝ? එහෙම නැත්තම් මේක එතකොට ඒක වෙන්නේ කොහොමද කියලා එතනත් සමුදේ විමසීම සිදු යුතුමයි මං හිතන්නේ. එහෙම නැත්තම් අපි අහුවෙන එතකොට මොකද මේ ලෝකයෙන් කෙලස් මට්ටමක් ඇති වෙන්නේ නැහැ. එතකොට මෙතන මේ තනිකර දැනීම මට්ටමක් විතරයි. එතකොට අර හරියට නම් යම්කිසි ප්‍රත්‍යක්ෂ මට්ටමක් එන්නා වගේ එන්නත් පුළුවන් අපිට නේද? ඒ කියන්නේ දැන් මේ මෙතන මුතයක් පමණයි දැනීම මට්ටමක් පමණයි කියලා එතනින් මේ කියන්නේ අපි එතනින් සන මොකක් හරි මේ ඒක සතුටින් පිළිගන්නවා නම් මේ ඒක නෙවෙයි මං හිතන්නේ. දැන් බුදුහාමුදුරුවෝ කිව්වේ මේ මම නෑ කියන එකට වැඩිය මෙතන මම කියලා ගැනීම සුදුසු නෑ කියන එක. ඒ කියන්නේ මේ මෙතන හේතුපත්‍යයෙන් හටගෙන හටගන්නවා නම් දෙය මෙතන මේ අර නිරෝධය පිළිබඳ අවබෝධයත් එක්කම ඒ කියන්නේ අවිද්‍යාව දක්වා මේක යායුතුයි කියන එක තමයි මම නම් හිතන්නේ එතෙන්දි වීර්යත්තේ කියලා. තෙරුවන් සරණයි.
එතන මට කියන්න තියෙන්නේ මෙහෙමයි. එතන මට මේ ක්ලෑෂ් එකක් මට එතන වාදයක් නෑ. මම ඉන්නවද මම නැද්ද කියන එක නෙමෙයි. මම සත්‍ය හොයන්නේ. මම සත්‍ය හොයාගෙන යනකොට මට දේවල් පේනවා නම් මට වැටහෙනවා නම් ඒ වැටහෙන දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයට සම්බන්ධ වෙන මාර්ගයට ලකුණක් හැටියට මට ඒ යන එකේ මට දේවල් ඒ වගේ දැනුමක් එනවා නම් මේකෙන් මගේ තියෙන ඇලිම අඩු වෙනවා නම් මම කියන එකනත් එක මම හැපෙන්නේ. ඒක නැති වෙන වෙලාවක නැති වෙයි. ඒක රහත් වීමත් එක වෙන දෙයක් නේ. එතකොට ඔය මම දැන් කලිනුත් කිව්වේ ඔය වගේ දේවල් එක්ක මම ගැටෙන්න යන්නේ නෑ. මම කළ යුතු දේ කියලා කරන්න තියෙන දේ කියන දේවල් හොයාගෙන මට පුළුවන් දේ මගේ සිත් යොමු වෙලා තියෙන දේ මට සිත්තේ මේ concentration එක මොකද්ද මේ ඒක තියාගන්න පුළුවන් එකේ මම යෙදෙනවා. ඒ කියන්නේ ඕන වෙලාවක කරන වැඩේට අනුව යම් කිසි ධර්මයක් මට ධර්මයක් මගේ මනසට එනවා නම් මම කියනවා මේ මගේ මනසට එනවා නම් මම ඒක පස්සේ ගිහිල්ලා ඒක හොයනවා. අර එහෙම දෙයක් මම කරන්නේ. තේරුම් ගන්න.
අපතන මෙහෙම ගන්න දැන් අපි මේ ප්‍රායෝගිකව යෙදෙන එක එකක් දහමට ගලපලා බලන එක තව එකක්. ඒතකොට දැන් ඒ භාවනාව කරද්දි මේ 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 වචනවලට ගලපා ගලපා ඉන්න එතෙන්දී අවශ්‍ය නැහැ. හැබැයි යම් කිසි කාලයක් මේක කරලා ඊළඟට ගහම එක්ක ගලපලා බලන එක හොඳයි. ඔකට මේ අර ඉස්සලා අහපු ප්‍රශ්නේ හරි වැදගත්. ඉතින් දැන් මේ මම නැති කරනවද අපි? මම නැති කරනවද? ඒ කතාවක් ඇත්තටම දැන් මේක මේ ප්‍රායෝගිකව කරනකොට ඒක යෙදෙන්නේ නැහැ කියන අදහසක් මම කිව්වේ. කියන්නේ දැන් මේක මුත කියලා මම නැහැ කියන කතාවක් නෙවෙයි. හැබැයි මේ අවබෝධය තුල මොකක්ද වෙලා තියෙන්නේ? අපි අර ඇවිදින එක ගත්තොත් මුලින් අපිට පටන් ගන්න කොට තියෙන්නේ කකුලක් තියනවා පොළවකුත් තියනවා. පොළොව උඩ ඇවිදින මම ඉන්නවා. හැබැයි ඔක ප්‍රගුණ කරගෙන යනකොට දැන් කකුල පිහිටන්නේත් නැහැ පොළොව පිහිටන්නේත් නැහැ. දැනීමක් කියන මට්ටමකට නිකන් මේ මේ පේන ගතියකට ආවා කියන්නකො. දැනීම දැනෙන බව දන්නවා. හැබැයි දැන් කකුලක් පැනවෙන්නේ නැහැ. කියන්නේ ශරීරයක් පැනවෙන්නේ නැහැ. ශරීරේ පිහිටන වදින පොළොවක් පැනවෙන්නේ නැහැ. දැනීම කියන ස්වභාවයක් දැනගන්නවා. දැන් මේ 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 කැලල මම නිකන් කියන්නේ අර තර්කෙන් බලන්න කැමති නම් දැන් එතකොට කකුල පිහිටියේ නැත්නම් ශරීරේ පිහිටියේ නැත්නම් ඒක අපි හැදෙන්නේ නැහැ නේද? දැනීම කියන එක තුල ඒව නැහැ. පොළොව කියන එකක් හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ ලෝකෙට නැහැ එහෙම ස්වභාවයක්. දැන් එහෙම ස්වභාවයන් හටගත්තේ නැත්නම් අන මෙතන හරි කල්පනාවෙන් බලන්න ඕන. ඒවා හටගත්තු කාලෙදී දැනුයි වෙනස මොකද්ද? කකුලක් කියනවා කියනකොට තිබුණ ගතියයි දැන් කකුලක් නැහැ කියන එක නෙමෙයි. ඒ ස්වභාවයක් හටගන්නේම නැහැ. දැන් දැනීම කියන එකට සිහිය විතරක් නෙමෙයි නුවණත් යෙදෙනකොට පේනවා ඉස්සර නම් මේ කකුලක් කියන එක පැනෙවුවා. මේ දැනීම කියන එකේ ඇත්ත නොදන්න ගමට කකුලක් පැනෙවුවා. දැනීමටයි ති නෑනේ කකුල. ආයතන මුලාවෙන් කරපු දෙයක් තියෙන්නේ දැනීම විතරනේ. දැන් කකුල කියන එක එතකොට උපදින්න බැරි වෙනවා. ඒ කියන්නේ ශරීරය කියන එක උපදින්න බැරි වෙනවා. ඒ උපදින්න බැරි වුණහම දැන් තේරුම් ගන්න අර වතුරේ බල්ලා වගේ. ඉස්සර අපි බල්ලා හැදුවා දැන් බල්ලේ කට ගන්න හේතු නැහැ. ඒක හටගත්තේ නැත්නම් ඒ වතුරේ බල්ලා මත හටගත්තු අනිත් දේවල් එකක්වත් තියෙන්න පුළුවන්ද? බල්ලා කියන ධර්මතාවය උපදින්නේ නැත්තම්. ඒත් කකුල කියන ධර්මතාවය නැත්තම් ශරීරය කියන ධර්මතාවය යෙදෙන්නේ නැති තැනක. ශරීරය කියලා ශරීරේ නිසා මොනවා හරි හටගත්තා නම්, ඒ කියන්නේ මොනවා හරි කියනකොට මේ කකුලට තමයි ඉරිදෙන්නේ. කියන කතාවක් කියදෙයි දැන් කකුල කියන ධර්මතාවය ඉපදුනේ නැත්තම්. මේ ශරීරයට තමයි ඉරිදෙන්නේ කියන කතාවක් කියදෙයිද ශරීරය කියන එක කියදෙන්නේ නැත්තම්. ඒ වගේම ශරීරය මම කියලා ගත්තා නම් ශරීරය කියන ධර්මතාවය උපදින්නේ නැති වෙනකොට ශරීරය නිසා උපන්න මට මොකක් වෙයිද? ඒකට දැන් මම නැති කතාවක් නෙමෙයි තියෙන්නේ. ඉස්සර අවිද්‍යාවෙන් හටගත්තු ටික නිසා යම් කිසි දෙයක් සකස් වුණා නම් දැන් ඒ අවිද්‍යාව ඊදෙන්නේ නැතිකොට ඒ ටික සකස් වෙන්න විදිහක් නැහැ. කියනන්නේ මේ වගේ ධර්මතාවයක් තියෙනවා. ඒකට මේ ඉන්න මම නැති කිරීමක් නෙවෙයිනේ. මම පිහිටන්න යම්කිසි හේතු තිබුණා නම් අන්න ඒ හේතු අයින් වීමක් වෙන්නේ. ඒතර මම පිහිටන්න හේතු නැති වෙනකොට මම ගැන කතාවක් ආයේ අලුතෙන් යෙදෙන්නේ නැහැ. මේකයි මං කියේ දැන් මේ සක්කාය දිට්ඨිය නැති කරන්න කරනවා නෙවෙයි මේක. මම නැති කරන්න කරනවා නෙවෙයි. සක්කාය දිට්ඨිය පිහිටන්න හේතු තිබුණා නම් අනේ හේතු අයින් කරන වැඩපිළිවෙලක් තියෙන්නේ. රූපේ නිසා අපි අහලා තියෙනවානේ සක්කාය දිට්ඨිය ඇති වෙන්න පුළුවන් හතර ආකාරයක් තියෙනවා කියලා. ඉතින් ඔය හතර ආකාරෙම ඇති වෙන්න පුළුවන් රූපේ උපන්නොත් නේ. රූපේ ඉපදුනේ නැත්නම් අපිට ආයේ ඒක ගැන කතා කරන්නවත් වෙයිද? ඒතර දැන් දැනීමක් විතරයි කියන තැනට සිහිනවන පිහිටන දවසක් ආවොත් එතනින් එහාට දැනීමට අමතරව සකස් කරපු දෙයක් එතනට යෙදෙන්නේ නැහැ. දැන් දැනීමට අමතරව තමයි ශරීරය සකස් කරේ. දැනීමට අමතරව තමයි පොළව සකස් කරේ. ඒක මූලික මට්ටමේදී දෙන්නේ. ඒ මට්ටමට හිත වැඩුණොත් එතකොට පේනවා. ඉස්සර මෙතන සිහිනවන නැතිකමට මේ අවිද්‍යාවෙන් මෙහෙම කියන ආයතන මුලාවෙන් මෙහෙම දේවල් ටිකක් හැදුවා නේද? ඒත් අවිද්‍යාවෙන් හදන ටික හැදෙන්නේ නැතිකොට ඒව නිසා පිහිටපු දේවල් ගැන දැන් කතා කරන්නවත් අවශ්‍යතාවයක් නැහැ. නේද? ඒක අදාළම නැහැ. ඒකයි මේ මාර්ග කර තර්කයට වඩා ඒක ඒ සිහිය පිහිටීම තුළ ප්‍රඥාව වැඩි වීම තුළ ප්‍රඥාවට විතරක් ගෝචර වෙන ස්වභාව ටිකක් තියෙනවා. එතකොට මේක කරන්න මේක කර
ඒකට තමයි අන්න ඒ වයින් යුක්ත දෙයට රූපේ කියනවා මම වටහගෙන තියෙන විදිහට. එතකොට ඒ භාන්ද්‍ර පෙන්නනවා මෙහෙම දැන් මේ සක්මන් භාවනාවට වගේ ඒ කරන වගේ ඒ විදිහට බලනවා නම් දැන් පොඩි ළමෙක් ගත්තාම භාන්ද්‍ර කියනවා අපි දුන්නොත් එම් රබර් බෝලයක් අතට ඒ ළමයා දන්නේ නැහැ ඒ පාට පෙනුනත් මේක බෝලයක්ද මේක බෝලයක් කියන බව දන්නේ නැහැ. ඒ ළමයා ඒ බෝලය අරගෙන ඔන්න අල්ලනවා. අල්ලගෙන ඒකත් එක්ක කරනකොට එයාට දැනෙනවා මේක තදයි මෙහෙම එබෙනවා කියලා. ඒකේ තියෙන විස්තර ටික එයා දැනගන්නවා. අතපත ගෑමෙන් අන්දේස් වගේ කරුවලේ වගේ අතපත ගෑම නිසාම ඒ ළමයට වැටහෙනවා මේ නාම ධර්ම ටික වේදනා සංඥා චේතන ඔන්න ටික එයට ආවා. දැන් අපි කියවහම අපි ඕකට නමක් දෙනවා බෝලය කියලා. එතකොට ඒ ළමයා කියනවා බෝලය කිව්වම දැන් තක්කාල ඔළුවට එනවා ඔය බෝලය කියන්නේ අර මම මෙහෙම කරපු එකනේ කියන එක වගේ ඒ දේශනාවේ පැහැදිලි කරලා දෙනවා. මේවා හරියට උපකාර වෙනවා අපිට මං හිතන්නේ මේ භාවනා කරනකොට. තෙරුවන් සරණයි.
ඒක ඉතින් මට දැන් ටිකක් වෙනස් විදිහකට ඕකම කියන්න පුළුවන්. දැන් මේ බෝලේ කියන එක නැති වුණාට දැන් ඔබතුමියට තියෙන වේදනා සංඥා චේතනා අරමේ වචන ගොඩක් තියෙනවා නාම රූප. පොඩි ළමයා ඔය මොකවත් දන්නේ නැහැ. ඒක කියන්නේ අපි. මේක වේදනාවක්ද චේතනාවක්ද නාම රූපයක්ද? ඔය වචන දන්නේ නැති කෙනාට මේ අත්දකින්නේ මොකද්ද? අර අපි වචන පටලෝ ගන්නෑ කිව්වට අපහු ගිහිල්ලා අතෙන්ටම තමයි යන්නේ.
ඒක තමයි ඒක තමයි මම කියන්නේ. දැන් අපි මේ නාම රූපයක් හදාගෙන එතකොට ඒකනේ අපිට බින ගන්න තියෙන්නේ. ඒකයි මම කිව්වේ ස්වාමින් වහන්සේ කියන්නේ ඒකයි කියලා මට වැටහෙන්නේ. තේරුම් ගන්නයි sorry.
දැන් මං කියන්නේ ස්වාමින් වහන්සේ කියන්නේ ඒක වෙන්න පුළුවන්. ස්වාමින් වහන්සේ කියන එකට ගලපන්න යමෙන් අපි දහම දකින්නේ කියලා. එක කියුවට කමන්නේ. ප්‍රායෝගික වෙනකොට දකින්න දකින්න අර කියපු වචන ටිකක් ටික ටික අයින් වෙයි. එතකොට ඒකට ගලපන්න මේක බලනවා නෙමෙයි. මේ බැලීම තුල අපි එකතු කරන ටික අයින් වෙනවා. එකතු කිරීම කියන එකතු කලේ මොනවද එකතු නොකලේ මොනවද කියන එකේ පොඩි අදහසක් ගන්න තමයි අපිට අර මේ ආයතන හයට පුළුවන් වැඩ ටික වැඩ කීයද තියෙන්නේ? දිට්ඨ සුත මුත විඤ්ඤාත. අර හතරට වඩා මොකක්වත් කරන්න බෑ. ඒත් ඒ හතරට අයිති නැති ගොඩක් දේවල් අපි දැනගත්තේ කොහොමද? මේ හතරට එන්න එන්න තේරන ගන්න අර මේකට අමතරව මේව ටිකක් දාලානේ. මේකට අමතරව මේව ටිකක් දාලානේ. කොහෙන්ද ඒවා දෙන්නේ? ඒක ධර්මයේ පැත්තෙනුත් එනවා. දැන් මොන අපි නාම රූප කියයි විඥාන කියයි තව තව එක එක වචන කියයි උපාදාන කියයි තණ්හා කියයි ඉතින් ඒවා තියෙනවද මේ ක්‍රියා හතරේ දැකීම කියන එකේ තියෙනවද? ඇසීම කියන එකේ තියෙනවද? මුත දැනීම කියන එකේ තියෙනවද? දැන ගැනීම කියන එකේ අරගති තියෙනවද? නැත්තම් කවුද ඒ ටික එකතු කරන්නේ? කොහෙන්ද ඒ ටික එකතු වෙන්නේ? තරර දැනීම කියන එකට සිහිය පිහිටන්න ඔන්න ඔය මේ අපි වැඩිපුර එකතු කරපුවා ටික ටික තේන්න ගන්නවා. රූප දතියක් ඕකට එකතු කළා නම් දැනීමට. දැනීම කියන එකේ රූප කොහෙද තියෙන්නේ දැනීම? ඇසීම කියන එකේ රූප තියෙන්න පුළුවන්ද? ඇසීම කියන්නේ දැන් අපි එක පැත්තෙන් නිකන් සරලව ගත්තොත් ක්‍රියාවක් විතරනේ. අහනවා. අහනවා කියන එකේ රූප දැන් අහනවා කියන එක අපි එකතු කරන රූප තමයි කන කියන රූපේ ශබ්දය කියන රූපේ ඒවා තියෙනවද අහනවා කියන එක? ඒක අනිත් හතරත් හොයලා බලන්න. දැකීම කියන එකේ අහ කියන රූපේ තියෙනවද? හට අරමයන එළිය තියෙන රූප තියෙනවද? දැකීමෙන් කියන ක්‍රියාව තුළ ඒවා තියෙනවද? නැත්තම් කවුද ඒවා එකතු කළේ? අද රන්නේ එහෙම අපි දැන් ටික ටික එක දැන් එතනින් පටන් ගන්න නෙවෙයි. දැන් එහෙම කියපු ගමන් අනිත් ඒවා මොකවත් නැහැ, මේක විතරයි තියෙන්නේ කියන පැත්තකින් බලන්න නෙවෙයි. හැබැයි අපේ මේ හිත වැඩීම තුළ ළඟා වෙන්නේ අපෙන්ට කියන එක ගැන අවබෝධයක් තියෙන ඕන. ඒකයි ඒ දහමක් අහලා ගන්න ඕන අවබෝධය. එතකොට අපි ප්‍රගුණ කිරීම තුළ ඕව කළපන්න යන්නේ. ප්‍රගුණ කිරීමේදී දැන් සිහිය පිහිටනකොට තේින්න ගන්නවා අපි අර අවිද්‍යාවෙන් එකතු කරපු ඒවා ටික ටික අයින් වෙන්න ගන්න. ආයතන මුලාවෙන් දෙයක් එකතු කළා නම් ඒක ඒ කියන්නේ අපි දැනුමෙන් එකතු කරන ඒවා තියෙනවානේ. ඉගෙනගෙන ඉගෙනගෙන ওই ටිකත් එකතු කරනවානේ එතෙන්ට. ඒ ටිකත් අයින් යනවා. සාමාන්‍ය මනසකට දැනුමෙන් එකතු කරපු ටික දකින්න අමාරුයි. ඊළඟට පෙර අධ්‍යක්ීම් වලින් එකතු කරපු ටික දකින්න අමාරුයි. ටිකක් ගැඹුරින් කිව්වොත් අර නිමිති කලින් හදපු නිමිති, ඉතුරු කරගත්තු නිමිති මෙතෙන්ට සම්බන්ධ කරන එක දකින්න අමාරුයි සාමාන්‍ය මට්ටමේදී. දැන් සිය පිහිටනකොට අමේකත් අර මේ සිද්ධියට අදාළ නෑ. මේ පරණ එකක් මෙතෙන්ට එකතු කළානේ, කලින් නිමිත්තක් එකතු කළානේ. මේ ක්‍රියාවට මේක අයිති නෑ. ඒලා වෙන් කිරීමකට ටික ටික යන ගතියක් තියෙනවා. හැබැයි මේක බලෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක ප්‍රායෝගිකව කරන්න පටන් ගන්න තැනක් තමයි මං කිව්වේ. අර සාමාන්‍යයෙන් පටන් ගන්න ලේසිම තැන තමයි ඇහෙන ශබ්දවලට රූප සම්බන්ධ කරන එක. මේ ශබ්දය ආවේ කොහෙන්ද කියලා අපි හිතන්නත් කලින් ඒක ඇවිල්ලා ඉවරයි. ඒකට අපි දක්ෂ වුණා. මේ ඇසීම කියන එකට ওই රූප සම්බන්ධ නැහැ. කවුද ඒවා එකතු කළේ? මේ හිතෙන් හදලා මේකට එකතු කළා නේද? ඒක අර ගලාගෙන ඇවිල්ලා තියෙනවා. අපේ කන්ට්‍රෝල් එකක් නැතුව. අපි ටික ටික ඔන්නයි සිද්ධිය පෙන්වන්න පුරුදු වුණොත් ඒකට ඇසීමට අයිති නැහැ නේ මේ හිත නේ ඒවා ටික. එහෙම ටික ටික පේන්න ගත්තාම අර හිත නේ ඒවා අරකට සම්බන්ධ කරන එක ටික ටික අඩු වෙනවා. දැන් කාක් එක්ක ගහනවා කියලා අර කපුටෙක් දාන එක සීමට අයිති නෑනේ කියලා පේන්න ගන්නවා. ඒ කපුට එළියේ ඉන්න කපුටෙක් අයිති නෑනේ මේ නැසීමට. මේ කපුට හිතන්නේ හදලා තියෙන්නේ කියලා ඒ මට්ටමින් අයින් වීමක් තියෙනවා. හැබැයි ඒක ගොඩාක් ප්‍රැක්ටිස් කරන්න ඕන. ඒකත් පුරුදු කරපු කෙනාට තමයි එතන ඊළඟ පියවර මේ ශබ්දයක් එළියෙන් ඇවිල්ලා තියෙනවා ඇහෙන්න නම් ඒක දැනගත්තේ කොහොමද? ඇසීම කියන එක ඇසීම විතරයි. ඒකට කියන්න බෑනේ සද්දයක් එළියෙන් ආවා කියලා. ඒකට කියන්න බෑනේ ඔක අහන්න කනක් තියෙනවායි කියන එක. ඒ මට්ටම දකින්න පුළුවන් ඉන්නේ අර මට්ටම කැඩුන මනසකට. දැනට අපි ඔය තර්ක වලින් විතර්ක මනසෙන් හිතනවා විතරයි. ඔක අත්දකින්න ගන්නට එන්න ඕන මේක මේ භාවිතා බහුලී කතා කියන පැත්තෙන්. ඒකට එතෙන්දි වෙන එක ඒක අපි දැන් කොච්චර මේ කතා කරන්න බැලුවත් හරියට අමාරුයි තේරුම් ගන්න. ඒ නිසා තමයි අපිට ආයෙ ප්‍රශ්න එන්නේ. මේක යෙදෙනකොට ওই ප්‍රශ්න විසඳෙනවා කියන එක තමයි මම කියන්නේ. මේ යෙදීම ඊට පස්සේ වෙනවක දැන් මේ සාකච්ඡාවලදී හැම ඕනනම් බලන්න පුළුවන් මේක දහමට ගැලපෙනවද? කායනුපස්සන නැත්නම් මේ සතර සතිපට්ඨානෙත් මේ බොජ්ජංග වැඩෙනවද? මේ සමුදය ධම්මානුපස්සී වුණාද? එතන පටිච්ච සමුප්පාදේ තියෙනවද? චතුරාර්ය සත්‍ය තියෙනවද? ඒ අවබෝධයක් වෙනවද? කියන පැත්තටත් පස්සේ ගලපන්න ඕන. ඒක කරද්දි ගලපන්න යන්න එපා. මේ වචන මුකුත් දාන්න යන්න එපා. ඒක දාන්න කියොත් භාවනාව කෙරෙන්නේ
නැහැ. ඒ වතනදි මම අර එදාහපු ප්‍රශ්නෙම අපහු ඇහුවටින් අර එක්කෙනෙක් මගෙන් ඇහුවා දැන් ඔය මට්ටමට වඩපු කෙනෙක්. එයා සාමාන්‍ය ජීවිතයේදී හොඳට ඉන්නකොට එයාට ගොඩාක් යා වීර්ය කරන කෙනෙක්. එයාට ඔය මට්ටමට එන්න පුළුවන් කියලා. හැබැයි එයා කායිකව එයාට ලොකු ලෙඩක් හැදුනත් එතකොට ඒ වෙලාවේදී එයාට ටිකක්වත් සිහියනවන පිහිට ගන්න බැරි වුණා කියලා. එයාට ලෞකික කලකිරීමක් ඒ කය වේදනාවත් එක්ක ආවා. හැබැයි මේ මට්ටමට දැන් එයාට සාමාන්‍යයෙන් පුළුවන් මට්ටම ගන්න බැරි වුණා කියලා. ඉතින්ට මොනවද දෙන්න පුළුවන් උපදෙස කියලා. ඒ වෙලාවට යා මැරුණොත් ඉන්නවද වෙන්නේ කියලා එකක් කියුවා යා. අද එතකොට අර මුලින් වඩපු ටික ඔක්කොම මෙතන තත්ත්වය මොකද්ද කියලා.
ඒ ප්‍රශ්නේ අහනකොටම අපිට තේරෙනවා නේද දැන් දරා ගන්න බැරි තත්ත්වෙදී ඒක කරන්න බෑ කියන්නේ ඒ මට්ටමට ප්‍රඥාව දිනු වෙලා නැහැ. අපිත් එහෙම වෙන්න පුළුවන් මම මේ කියන්නේ. දැන් ඒක අපි කම්පෙයා කරන්න ඕන රහතන් වහන්සේ කෙනෙක්ගේ මට්ටමට තාම ඇවිල්ලා නැහැ. අපට ඒකෙන් තේරුම් ගන්න ඕන අපේ කෙලෙස් තාම බලවත්. ඒක මේ මම එහෙම වඩනවා මම මේක දන්නවා කියලා හිතාගෙන ඉඳීම නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ. තමන්ගෙම අඩුපාඩු තව ටිකක් මේකේ තියෙනවා නේ. තව ටිකක් මේකේ තියෙනවා නේ. තාම කරලා ඉවර නෑනේ කියන පැත්ත දකින්න පුළුවන්කම ප්‍රඥාව. එතකොට දැන් කොතන තියෙන වරද්ද ගන්න තැන තමයි දැන් මෙහෙම වුණා නම් මෙහෙම වෙන්න බැහැනේ කියලා අර දැන් ඒකත් දෘෂ්ටියක්. කියන්නේ අර පන්කේ නිවන ගැන මඤ්ඤණාවක් තියනයි කියලා. දැන් සමහර වහනවා භාවනා කරලා තාම හිත වෙනවනේ. ඉතින් එයාගේ දෘෂ්ටියක් තියෙනවා මේ හිත වෙන්න බෑ කියලා එක. ඒක දෘෂ්ටියක් කියලා තේරුම් ගන්න ඒ ප්‍රඥාව නැහැ. ඇයි මේ අර මඤ්ඤණාවක් හදාගෙන ඉන්නවා? ආ මේ රහත් වුණාම හිත වෙන්න බෑ කියලා. ඒක තමන්ම හදාගත්තු නිමිත්තක් කියන එක තේරුම් ගන්න එතන තේින්නේ නැහැ ඒක. අපේ තියෙන දෘෂ්ටින. එතන දෘෂ්ටි කියන්නේ මත කියලා තේරුම් ගන්න. අපි මතයක් හදාගෙන ඉන්නවා. දැන් මේක අවබෝධු නම් මෙහෙම වෙන්න ඕන. කය දැනෙන්නේ නැතුව ඉන්න ඕන. හිතක් තියෙන්නේ නැතුව ඉන්න ඕන. හිතන්නේ නැතුව ඉන්න ඕන. ඉතින් මේ නිවන ගැන තියෙන අපි හිතන් ඉන්න එක තමයි ඒ පුතග්ජනය නිවනක් මඤ්ඤණා කරනවා කියන්නේ. එතකොට ඒ මඤ්ඤණා එකක්වත් නැති වෙන මට්ටමේදී තමයි මෙත්තටම අවබෝධි. ඒක ගැන හිතන් ඉන්න ටිකක් නැති වෙනවන. දැන් ඒකේ සරල ප්‍රශ්නයක් ඉතින් එතෙන්දී මැරුණොත් මට මොකක් වෙයිද? අපායයයිද? දිව්‍ය ලෝකයයිද? ඒක ප්‍රශ්නේ එන්නේ ඇයි? මොකක් හින්දාද මේ ප්‍රශ්නේ එන්නේ?
සක්කාය දිට්ඨි
හරියට හරි.
මම ඉනවා.
ඔව් ඉතින්. අතීතේ මම වුණාද කොහොම වුණාද කවුරු වුණාද අනාගතේ මම වෙයිද කවුරු වෙයිද මොනවයිද? වර්තමානයේ මම ඉන්නාද කවුද කොහොමද ඔය ප්‍රශ්න ටිකනේ වැඩ
කරන්නේ. එයා ඇත්තට අහනවා ඒ මේ වෙලාවට මැරුණොත් අර මුලින් යා වඩපු ටික අහෝසි වෙනවාද?
ඒක තමයි. ඉතින් ඔය ප්‍රශ්නේ තියෙන්නේ කාටද අහෝසියනේ? කාටද තියෙන්නේ? ඕක ඉතින් එයාට කිව්වට හරියන්නේ නැහැ. දැන් අපි දක්ෂ වෙන්න ඕන අපිට ඔය ප්‍රශ්න තියෙනවා නම් තාම ඉන්නේ ඉතින් මොහොම මූලික මට්ටමක කියන එක. ඒක තමයි මම කියන්නේ. දැන් සෝවන් වෙලා කියලා හිතන් ඉන්න අයට හිතන්න හොඳ තැනක් ඕක. ගොඩක් වෙලාවට දන්නේ නැහැ සක්කාය දිට්ඨියවත් කැඩිලා නැහැ කියලා. මම සෝවන් වුණා කියලානේ හිතන් ඉන්නේ. ඒක ඒවා තේරුම් ගන්න එක ප්‍රඥාව කියලා දකින්න.
තර්වන් සර්ණස සර් කිව්ව එක ඇත්තට මට හිතෙනවා. කියන්නේ අපි මොකක් හරි දැන් ওই ධර්මයේ අහලා අපි මොකක් හරි හිතට ගත්තාම අපිම හිතනවා මෙහෙම හැසිරෙන වෙනවනම් අපි මෙහෙම තමයි කියලා. ඉතින් අපි හදාගත්ත එක අපි හැසිර ටෙස්ට් කර බලනවා අපි ඉන්නේ දැන් එතනද කියලා. එහෙම එකක් මට හිතෙනවා.
ඔව් හරි. එතනින් තේරුම් ගන්න ඒ තාම පූර්ව ප්‍රතිපදාව තමයි වැඩෙන්නේ. ඒතර ආර්ය දර්ශනේ ආපු ගමන් ඔන්න ඔය ගතිය දුර වෙනවා එක පැත්තකින්.
අපිව ටෙස්ට් කරන එක ගතිය අපි.
ඔව් ඔව්. ඒ කියන්නේ මං ඉස්සෙල්ලත් කිව්වේ මම සෝවන් වුණාද සෝවන් වෙන්න ඔය කතා එකක්වත් තිය දෙන්නේ නැහැ. දැන් සෝවන් වුණාද? දැන් කාගෙන් හරි ගිහින් අහන්නත් ඕන. ඒවා සක්කාය දිට්ඨියෙන්ම කරන වැඩ කියන එක අන්තර ගන්න ඕනේ. ඒකට අපි සක්කාය දිට්ඨිය නැති කරන්න නෙමෙයි. ඒක දැනගත්තාම එහෙනම් අහන්න හොඳ නෑ. ඒකට සක්කාය දිට්ඨිය තියෙනවා කියලා දැනගනි. එහෙම නෙමෙයි. ඊට වඩා ඔක ප්‍රඥාව වෙතින් යන්න ඕන දැන්. බුදුහාමුදුරුවෝ වෙන්න මේ සක්කාය දිට්ඨිය ඇති වෙන්න හේතු මේවා. එහෙනම් ඒ හේතු තියෙන හින්දානේ තාම ඔහොම වෙලා තියෙන්නේ. එහෙනම් අන්න ඒ හේතු ටික අඳුරගෙන ඒ හේතු නැති කරන්න වැඩපිළිවෙලක් දුන්නා නම් අන්න ඒක ඊයදෙන්න ඕන. ඒ වැඩපිළිවෙල තමයි මේ ඒකායන මාර්ගය කියන සතර සතිපට්ඨානෙ. ඒත් අපි සතර සතිපට්ඨානෙ වඩලාද මේ මෙහෙම හොයන්න යන්නේ? සතර සතිපට්ඨානෙ වැඩිලාද කියලා බලන්නේ කොහොමද? රූපයට අහු වෙනවා නම් රූපේ බාර ගන්නවා නම් කායනුපස්සනාව වැඩිලා නැහැ. දැකීමට අමතර රූප බාර ගන්නවා නම් ඇසීමට අමතර රූප බාර ගන්නවා නම් රූප තියෙනවා නම් සතුට වෙනවා නම් දැන් කායනුපස්සනාව වඩන්න පුළුවන්. ඉතිරූපස් සමුදය කියලා බලන්න පුළුවන්. මේකයි රූපේ. මෙන්න මේකයි සමුදය කියලා ඔන්න දැන් තත්ත්ව විපස්සති වෙන්න අරමුණක් තියෙනවා. තන්නේ වැඩේ කළොත් කායනුපස්සනාව වඩනවා කියන්නේ සතර සතිපට්ඨානේ වඩන්න පටන් ගන්නවා. සතර සතිපට්ඨානේ වැඩුවොත් ඒ කායන මාර්ගයේ වැඩුවොත් තියෙන ප්‍රතිඵලනේ අරව අපි ඉතින් මාර්ගේ වඩන්නේ නැතුව ප්‍රතිඵලාවදාවද කියලා බලන්න නේ යන්නේ. අනේ ඔක තේරුම් ගන්න ඕන. නිකම් මේවා ටිකක් කතා කළා හරි මට නුවණට වැටුණා කියලා එහෙම කිව්වට බෑ. මේක භාවිතා බහුලී කතාවයි. දැනගන්න ඕන දන්න දකින්න ඥානං පස්සං යථා භූතං. ඉස්සෙල්ලා දැනගන්න ඕන ඒක දැක්මක් කරගන්න ඕන. ඒකට සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය තියෙන කෙනාටත් මාර්ගය වඩන්න තියෙනවා. අපි මේ සම්මාදිට්ඨියවත් හදාගන්න නැතුව මේ මගපල ගැන කතා කරමු. මාර්ගයට වැටිලවත් නැතුව මාර්ගේ පටන් ගන්නෙත් නැතුව ඒකේ තියෙන ඵල ගැන කතා කරනවා. එතකොට තමයි මම සෝවන් වුණාද දැන් හරිද ඔය ප්‍රශ්න තියෙන්නේ. එයි මම පිහිටන්න හේතු ටික තියාගෙන මේ තාම ඉන්නේ. ඒක මම පිහිටන්නේ මොන වෙයිද? රූපේ, වේදනාවේ, සංඥාවේ, සංකාරේ, විඥානේ. ඒ පහට අහුවෙලා ඉඳන් මම නැති කරන්න හදනවා. එතකොට ඒ බුදුහාමුදුර දැන් අනිච්ච සංඥාව දුන්නේ රූපේ අනිච්ච සංඥාව වඩන්න, වේදනාවේ අනිච්ච සංඥාව වඩන්න. ඒ පහේම අනිච්ච සංඥාව වඩන්න තියෙනවා. මොකක්ද අනිච්ච සංඥාව කියන්නේ? ඉති රූපං ඉති රූපස් සමුදය ඉති රූපස් සත්තංගම. ඒ රූපයක් තියෙනවා නම් මේකයි රූපේ. මේකයි රූපේ සමුදය. මේ හටගන්නේ මෙහෙමයි. අන්න ඒක දැකීම තුලයි හට ගැනීමයි නොගැනීමයි කියන එක පටිච්ච සමුප්පන්නයි කියන අවබෝධයෙන් ඒ සමුදේ හින්දා නිරූපයක් ගැන කතා කළේ. මේ මොඩකම හින්දා නිවතුරි බල්ලෙක් ගැන කතා කළේ. මේ මොඩකම යෙදුන්නේ නැත්තම්. නිරෝධේ සාක්ෂාත් වෙනයි. නිරෝධේ සාක්ෂාත් වීම තුල මම පිහිටන්න බැරි වෙනවා. මොකද රූපේ පිහිටියේ නැත්තම් රූපේ නිසාහට ගන්න මම පිහිටන්න බෑනේ. අන්නෝයි ධර්මතාවමයි වේදනාවට සංඥාවට සංකාරයට විඥාණයට. අපි ගොඩක් වෙලාවට යන්න හදන්නේ මොකද්ද මෙච්චර කල් කරන්නේ මේ රූපේ තියෙනවා මම නෙවෙයි කියන්න හදනවා. ඒක දහමට විරුද්ධයි. අසුරු කළොත් මම වෙමි අසුරු නොකරගෙන නෙවෙයි. රූපං උපාදායස්මීති හෝති නො අනුපාදාය. දැන් ශරීරය තියාගෙන මම නෙවෙයි කියන්න යනවනේ. ශරීරය පැද්දේ මෝඩකමට අවිද්‍යාවට කියන පැත්ත බලන්නේ නැහැ. සමුදය බලන්නේ නැහැ. සතිපට්ඨානේ වැඩෙන්නේ නැහැ. කායනුපස්සනාව වඩන්නේ
නැහැ. ඒ කියන්නේ කයේ දැඩි වේදනාවක් තිබුණත් ඒක මැඩ පවත්වගෙන ඒක දකින්න පුළුවන් හැකියාව වෙනකම් කරන්න තියෙනකොට තමයි යාට ඒකට සියුමන පීඩන්න බැරි වුණා කියන්නේ.
ඔව්. දැන් ඇයි මැඩ පවත්වගෙන කියන කතාව කොහෙන්ද ගත්තේ?
නෑ මැඩ පවත්වගෙන මේ වේදනාව තියෙද්දි ඒක දකින්න ඕනේ කියලා.
වේදනාව තියෙද්දි දකින්න ඕන. වේදනාවක් තියෙනවා නම් ඔන්න විදර්ශනා අරමුණක් තියෙනවා. දැන් මේක මගේ වේදනාව කරගෙන නෙන්නේ, මේ කයේ වේදනාව කරගෙන නෙන්නේ. කයේ වේදනාව උනේ කයක් තියෙන හින්දානේ. ඒ කාණ ප්‍රශ්නාව වැඩිලා නෑ.
සර් මේ වේදනාවේ දැඩි බව මෘදු බව කියනවත් අපිට මෙෂර් කරන්න බැරි වෙන්න ඕනේ සර්.
ඔව් මෙහෙමයි ඉතින් ඒක තමයි මම කිව්වේ. ඔක දැන් අර මූලික මට්ටමේදී ඒව කතා කරන්න බෑ. ඒව ප්‍රඥාව වැඩි වීමත් එක්ක අවබෝධ වෙන දේවල්. ඉස්සර මේවා මැන්නට මේ මනින්න බැරිද යන්නේ මැනලා තියෙන්නේ. ඒ ඒ සාක්ෂාත් වෙන ඒවා. ඒක අවබෝධය තුල එන ඒවා. දැන් අපි ඒ ඒකේ දෘෂ්ටියක් හදාගත්තොත් අවබෝධය එනකොට මෙහෙම මනින්න බෑ කියලා ඒකට දෘෂ්ටියක් ඒක.
හරියටම හරියට. ඒකට අපි ඒකට ඒක අපි ගන්න try කරනවා ඒක උදේ
වෙනවා. ඔව් ඒක බලෙන් දා ගන්න හදනවා.
අන් ඒක තමයි.
ඒක බලෙන් දා ගැනීම නෙවෙයි ප්‍රඥාවට සාක්ෂාත් වීමක් තියෙන්නේ ඒක. දැන් අපි සක්කාය දිට්ඨිය බලෙන් නැති කරන්න හදනවා සක්කාය දිට්ඨිය ඇති වෙන හේතු ටික තියාගෙන. ඒ මම සෝවන් වෙන්න ඕන කොහොම හරි. ඉතින් අර ප්‍රශ්නේ එන්නේ මරුණායින් පස්සේ මොකක් කීද? දෙගොවා අහන්නේ දැන් මේ මේ මම පුරුදු කරපු හින්දා ඉතින් අපාගත වෙන එකක් නෑ නේද කියන වචනේ අහගන්න. ඔක ඉතින් අපි හිතසනහන්න කිව්වා කියලා ඇත්ත වහලා වැඩක් නෑ නේ. එහෙමයි ඉතින් පුරුදු කරපු එකක් උදව් වෙයි. පුරුදු කයිතින් පාරමිතා පුරනවා කියලා කියන්නේ ඒක වෙන කතාවක් නේ. මඟඵල කියන එකයි ඒකයි දෙකක්. ආර්ය මාර්ගය කියන එකයි ඒකයි දෙකක්. ආර්ය සම්මාදිට්ඨිය ආවනම් තමන්ම දන්නවා ඒක. අයි අහන්න දෙයක් නැහැ. ඉතින් ඒකේ ඒ විලාවට කියලා හරියන්නේ නැහැ. වාට සම්මාදිට්ඨිය නැහැ කියලා. ඒ සම්මාදිට්ඨිය ඇති වෙන විදිහ කතා ටිකක් කරන්නයි ඕන. එතෙන්දී තමයි අර දැන් අපි අර අහලා තියෙන අනේ පිඬු සිතානවර වේදනාවෙන් දරා ගන්න බැරුව ඉන්නකොට මොකද්ද කළේ? සරිතාමදුර ඇවිල්ලා මහ ගැඹුරු ධර්මයක් මේ ගැඹුරුයි කියන්නේ දැන් අපි කතා කරන්නේ ඒවා තමයි. ඇහැ මම කියලා ගන්නවද? ඇහැ මම කියලා ගන්න එක නෙවෙයි. ඇහැ ඇසුරු වෙන්න දෙන්න එපා. රූපේ ඇසුරු වෙන්න දෙන්න එපා. විඥානේ ඇසුරු වෙන්න දෙන්න එපා. අන්න ඔයගේ කතානේ කියන්නේ. එතකොට ඒක අවබෝධ කරගන්න ප්‍රඥාව තිබුණත් අවබෝධ වෙනවා. ඒ අවබෝධය ගන්න මේවා දහම විමසලා තියෙන්න වෙනවා. දැන් ගැහැවිය ඇහැ ඔබේ සිතට ඇහැ ඇසුරු වෙන්න දෙන්න එපා. රූපේ ඇසුරු වෙන්න දෙන්න එපා. චක්ක විඥානේ ඇසුරු වෙන්න දෙන්න එපා කියනකොට තේරුම් ගන්න පුළුවන් කෙනෙකුට තේරුම් ගන්නවා මිසක් නොහඩපු කෙනෙකුට ඔවා තේරුම් ගන්න බෑ. එතකොට අර ඒ වේදනාව තියෙනකොට ඒ ධර්මයේ දේශනා කළේ. දැන් වේදනාව තියෙනකොට බොජ්ජංග සූත්‍ර දේශනා කරන්නේ සප්ත බොජ්ජංගේ ගැන. නැත්තම් ওই ගිරිමානන්ද සූත්‍රේ දස සංඥා දේශනා කරන්නේ. වේදනාව නැතුව ඉන්න කියනවා නෙවෙයි. කරේ අවබෝධෙ තුලයි අරව දුරු වෙනවා නම් දුරු වෙන්නේ. අපි හදන්නේ එන රිදෙනවනි රිදීව නැති කරගන්න භාවනා කරන්න. අවබෝධ ගන්න නෙවෙයි. ඒක නෝ දැන් ඒකයි කියන්නේ මේ 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 වචනෙන් විස්තර කරන්න හරි අමාරුයි. ඔබ ටිකක් හරි අත්දැකපු කෙනා දන්නවා මේ කියන්නේ මොකද්ද කියලා. ඒකයි ඒවයි ටික ටික හරි යදෙන. දැන් පද බල වේදනාවක ඔබ කරන්න බැයි නම් පොඩි වේදනාවක කරන්න. සමහර විට අපිට මදුරුව කණ එකට කරන්න බෑ. මදුරුවට බෑ නේ ඩෙන්ගු හැදෙයිද කියලා. හැබැයි කෝඹියෙක් කණ එකට කරන්න පුළුවන්. කෝඹිය කෑවට ඩෙන්ගු හැදෙන්නේ නැහැ. ඒක පුළුවන් තැනින් පටන් ගන්න. එතකොට ඒ තමන්ගේ ප්‍රඥාව වැඩෙනකොට ටිකෙන් ටික අනිත් තැන් වලට යන්න පුළුවන් වෙනවා. දැන් ලොකු වේදනාවක් ඉවසන්න කලින් පොඩි පොඩි වේදනාවක් ඉවසන්න පුරුදු වෙන්න. ඒ ඉවසන්න කියන්නේ ඒකේ අර විදර්ශනා කරන පැත්තෙන් පුරුදු කරන්න පුළුවන් නම් හොඳයි. කොන්දේ අමාරුවක් ආවා කියලා එන්න අපේ මෙතනින් සතිය විතර කෙනෙක් හම්බ වුණා. මේ හරි අමාරුවක් තියෙනවා. එක විදිහකට ඉන්න බෑ. ඒ ලෙඩේ ඒක. ඉතින් එයාට ડોක්ටර් බෙහෙතක් දීලා තියෙනවා. මේක අරන් පැය භාගයක්ද කොහෙද වාඩි වෙලා ඉන්න කියලා. දැන් මෙයාට පැය භාගයක් නෙමෙයි විනාඩි 5ක් එක ඉරියව්වක ඉන්න බෑ. ඉරියව්ව මාරු කරන්න ඕනේ. මොකද ඒ තරම් වේදනාවක් එනවා එක ඉරියව්වක ඉන්නකොට. ඉතින් අර බෙහෙත අරන් නැහැ. මොකද පැය භාගයක් වාඩි වෙලා ඉන්න බෑ. මේක ගන්න කිව්වලු. හැබැයි අරන් වාඩිලා ඉන්න ඕනේ. අපි තමයි චක්කුපාලහාමුදුරන්ට අර ඇහි බෙහෙත දාලා නිදාගෙන ඉන්න කිව්වා වගේ සුස්ත පියම කරලා. හැබැයි දැන් මෙයාට වාඩි වෙලා ඉන්න බැරි හින්දා බෙහෙත ගන්නෙ නැහැ. ඒ බෙහෙත ගන්නෙ නැති හින්දා ලෙඩේ සනීප වෙන්නේ. ඒක හින්දා තමයි හරි. ඉතින් දැන් මම ගෙහෙන් ටිකක් කතා කරකව ඉන්නකොට නිකන් ධර්ම කරුණ මට නාගේ හිත යමු වෙනේ ටිකක් කතා කර කර ඉඳලා මේ එයාම කියනවා දැන් මේ කතා කර කර හිටපු ටිකේ මං වාඩි වෙලා හිටියන් නිකන් හිටියනයි ඉන්න බෑ. මං කිව්වා නෝක තමයි තියෙන්නේ. ඔය දැන් අපි මේ රිදීම කියන එක ඔක හදාගත්තාම ඉන්න බෑ. ඒතර ඒ රිදෙනවා කියලා දන්නේ එකක් අවධානය යන්න ඕන. දැන් අපි මේ හොඳ වෙන බර කල්පනාවක් හරි මොකක් හරි ආවා හිතෙන ටෙලි ඩ්‍රාමා එකක් හරි ක්‍රිකට් මැච් එකක් හරි මොනවා හරි බලා ඉන්නකොට අනිත් දේවල් අපි දන්නේ නැහැ. අපරේට මදුරුව කනවා දන්නේ නැහැ. හැබැයි අරක ඉවර වුණ ගමන් මෙන්න මදුරුව එළවනවා. හරි මේ අර වෙලාවයි මොකද උනේ. ඒකට මේවා හිතෙන් සකස් කරන ඒවා කියන එක තේින්න දැන් ඔවයි ඒක තමයි සිහිය පිහිටන්න කියන්නේ. සිහිය පිහිටන්නේ නැතුව මේක ගැන කතා කළාට අර මේක පුරුදු කරන්නේ නැතුව කතා කළාට මේ අර වගේ එකක් ආවට පස්සේ මුකුත් කරගන්න බැරි වෙනවා. ඇයි මේක වචනෙන් දැනගත්තට මේ ප්‍රායෝගිකව කරලා නැහැ. ඒ නිසයි මං කියන්නේ ඔය දැන් පොත් බලන්න එපා කියන එක නෙමෙයි. පොතේ වචන වලට ගැළපීමට වඩා මේකේ ප්‍රායෝගික පැත්ත වෙනවා නම් මේක ගොඩක් වටිනවා. තෙරුවන් සරණයි.
එතකොට පුළුවන් ද අනවශ්‍ය ප්‍රශ්නයක් අහන්න? කියන්නේ දැන් කටුකුරු දෙයඳුරන්ගේ පොත් කියවනකොට නිතරම එනවා මරණය තාම වේදනාත්මකයි කියලා. බොහොම වේදනාත්මකයි. මොකද මාර්යා එන කතාවක් කියනවා. මාර්යා එක උදුර ගන්නා දෙනවලු. එතකොට මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරලාද නැද්ද මම දන්නේ නැහැ. මෙතනින් තමයි මම දන්නේ. එතකොට මේ ඉමක් කොනක් නැතුව ඉන්න කූඹි වගේ ජීවිතවලටත් එතකොට මරණය ඊතරම් වේදනාවක් නම් මාර්ය කොහොමද මේ හැම එකක්ම පස්සේ දුවන්නේ කියලා මට මේක විශ්වාස කරන්න බැරි කමක් තියෙනවා. එතකොට ඒක
මාර්යගේ ජොබ් එකට ට්‍රයි කරනවා වගේ නේද? එහෙමයි. මරණය වේදනාකාරී වෙන්න කියලා හිතන්නකෝ ඉතින්. මැරෙන්නේ කවුද? මරණය තියෙන්නේ ඉපදුනොත්. උපදින්නේ දැන් මොකෙන් ඉපදීමට යන්න එපා. දැන් මේ මොහොතේ ආව උපදිනවා. ඉපදුවොත් මැරෙනවා ඉතින්. ඉපදුවේ නැත්තම් මාරයට වැඩ නැති වෙනවා.
මැරෙන්නෙක්වත් මරන්නෙක්වත් නැති වෙනවා.
කෙටියෙන් ඕක තමයි දෙන්න තියෙන උත්තරේ ඉතින්. මරණය ඉක්මවා යෑම තමයි මේ අවිද්‍යාව දුරු කිරීම කියන්නේ. ජාති ජරා ව්‍යාධි මරණ මොකුත් තිකිටන්නේ.
එතන මාර්යා කියලා කියන්නේ එක්කෙනෙක් ඉඳන් මේ හැමෝම ප්‍රශ්නේ කරනවා කියන එක නෙමෙයි. මාර්යා කියන්නේ තමන් කියන්නේ ඒ සාපේක්ෂව තම තමන් හදාගන්න එකක් මිසක් එක පුද්ගලෙක් නෙමෙයි නේද? එහෙම නැත්නම් කිව්වා වගේ
නෙමෙයි. ඉතින් ඕක තේරුම් ගන්න එක එක මානසික මට්ටම් වලට එක එක උත්තර තියෙනවා. තමන් ලෝකේ හදන මට්ටම අනුව තමයි උත්තරේ තියෙන්නේ. කාම භූමිය හදන අයට ඒ භූමියෙන් උත්තර තියෙනවා. රූප භූමිය හදන අයට ඒ මට්ටමෙන් උත්තර තියෙනවා. රූප භූමිය හදන අයට ඒ මට්ටමෙන් උත්තර තියෙනවා. තුන් භූමියෙන් මෙතරම් උත්තරේ.
මාරය නැති වෙනවා.
මාරයට වැඩක් කරන්න බැරි වෙනවා. ඉතින් ඕවා එච්චර තේරුවන්නේ නැහැ කතා කර කර ඉන්න එක. මේක එක මට්ටමේදී ඒක උත්තර තියනවා. ඒතරව තර්ක කර කර ඉන්න පුළුවන් ඕන්න. ඒක අපේ මාර්ගෙට කොච්චර වැදගත්ද? මලගේක ගිය ගමන් මරණයක් අහපු ගමන් අහන්නේ අහ කොහොමද මැරුනේ? කොහොමද මැරුනේ කියලා දන්නේ නැහැ තාම. ඉපදුනහින්ද මැරුණා බව දන්නේ නැහැ. ඒකනේ අපි ගිහින් මරණ පරීක්ෂණ තියන්නේ. ආ මේ ලෙඩේද? අර ડોක්ටර් ළඟට ගියා නම් ඕක වෙන්නේ නැහැ. මෙහෙම කළා නම් හොවනේ අපි දෙන හේතු ප්‍රතිඵලයි. දැන් අපිට කොච්චර දහම කතා කළත් මේ ඉපදුණ හින්දායි මැරෙන්නේ කියන එක සාමාන්‍ය ජීවිතේ නෑ. කවුරු හරි මැරුණා කියලා අහපු ගමන් කොහමද මැරුනේ? ඇයි ඉපදුණ හින්දානේ මැරුනේ? ආයි කොහොමද අහන්න ඕනේ? ඇයි ඒ උත්තරේ එන්නේ නැත්තේ? බලන්න අපි මේ දහමෙන් කතා කළාට කොච්චර ඇතද කියලා. ඒ කතන්දරේ දන්නේ නැති හින්දා තමයි ඉතින් මාර්යා මොන වගේද? මේ මිනිස්සෙද්ද, දෙවියෙද්ද, ජීවත් ඉන්න කෙනෙක්ද, Taman තුල ඉන්න කෙනෙක්ද? ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ. මරණය තියෙනකම්, මරණය තියෙන්නේ ඉපදීම තියෙනකම්. ඉපදුන හින්දා මැරෙන බව නොදන්න කම හින්දා. ප්‍රතින්නේ. ප්‍රතින්නේ විද්‍යාව මත බව නොදන්න කම නේද? අයගයි මං කියේ දැන් දහම දකින්න දකින්න ওই තියෙන ප්‍රශ්න ටික ටික අඩු වෙනවා. එතකන් ප්‍රශ්නක් තියෙනවා. ඉතින් ප්‍රශ්න කළාට කමන්නේ නැහැ. ටිකක් උත්තර දෙන්නේ ටිකක් ගැඹුරින් තමයි. හා.
ප්‍රශ්නනේ රවි අර කටුකොළු ගහඳුරංගෙම පොතක තියෙනවා මම දැන් මේ පොතක මට මතක නැහැ කිව්වොත් ප්‍රතිවිද කියලා අර පෙර භික්ෂුවක් රහත් භික්ෂුවක් මේ කළ සරාවක යනකොට හුරු වගේක් අහුවෙලා ගහලා මරන්න වගේ හදනකොට මේ උන්වහන්සේ හිනාවනවාලු. ඒකට ඒ කියන්නේ ඉතින් එතකොට ඒගොල්ලෝ අහනකොට ඇයි කියලා මේ පිළිම වෙලා මේ එතකොට කියවලු මරන්න මම දන්නේ ගාථා මොකද කියන්නේ තේරෙන්නේ නැහැ. මට හිතෙද ජාලකවල මරන්න ඉතින් කෙනෙක් ඉන්නවද කියලා. එතකොට ඒ හුරු ඉතින් ඒ එතන හතක් තියෙන ධර්මයේ උන්වහන්සේගේ දහම අහුවයි කියලා. ඉතින් කියනවා ඉතින් මරන්න කෙනෙක් ඉන්න බෑනේ. කියන්නේ මරන්න කියලා අන්නේ විදිහට තමයි මේ උදාසේ ඒ පොතේ එතන පැහැදිලි කරා.
ඔව් ඒ වගේ කතා තියෙනවා ඉතින්. අමතුරුංගේ ගොඩක් ඉතින් උදව් වෙනවා මේ ධර්ම මතක් කරගන්න. සිය දෝරිස් නිවන වගේ ඒවා. නේද? අපි හොයන නිවන මොන වගේද කියන එක. ඉතින් ගොඩක් අපිට ලෝකෙට අයිති ප්‍රශ්න තියෙන්නේ මේ ලෝකෝත්තර දර්ශනය. ඒකේ යෙදෙනවා මදිකම හින්දා අපේ පරණ පුරුද්දට අරවා ඉතින් අහන්න හිතෙනවා. මේ ප්‍රශ්න වෙලා එනවා. මේකේ මේ ආයතන පිළිබඳව සිහිය නොවන පිහිටන එකෙන් තමයි ඒවා ටික ටික දුර වෙන්නේ. තව ගැටලු තියනවාද අපි අවසන් කරමුද? නෑ අවසන් කරමු හැමෝටම තෙරුවන් සරණයි එහෙනම්.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. බොහොම පිං.